හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙනම් අද දවසේ ආරම්භක වැඩසටහන විදිහට අද දවසේ පවත්වන ධර්ම දේශනාව සඳහා සියලු දෙනාම ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මමං හි ආනන්ද, කල්යාණ මිත්තං ආගම්ම, ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡති, ජරා ධම්මා සත්තා ජරාය පරිමුච්ඡති, ව්‍යාධි ධම්මා සත්තා ව්‍යාධිනා පරිමුච්ඡති, මරණ ධම්මා සත්තා මරණේන පරිමුච්ඡති, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ධම්මා සත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසේහි පරිමුච්ඡති. ඉමිනාකෝ ඒතං ආනන්ද පරියායේන වේදිතබ්බං. හොඳයි, ගෞරවනීය සංඝරත්නයන් අවසරයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේ අපි ධර්ම දේශනාව සඳහා තෝරාගන්නේ කල්යාණ මිත්‍ර සූත්‍රය අඩංගු වෙන පාඩයක්. ඉතින් මේ ධර්මදේශනාව සඳහා ප්‍රවේශයක් විදිහට අපි සලකලා බැලුවොත් මේ සූත්‍රයේ කොහේද ත්‍රිපිටකයේ අඩංගු වෙන්නේ, එලාට මෙහෙම සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මොන වගේ හේතුවක් වුණාද, එහෙම නැත්නම් නිදානය මොන වගේ දෙයක්ද කියලා පොඩ්ඩක් සලකලා බැලුවොත් මේ සූත්‍රය අඩංගු වෙන්නේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියන කොටසේ. ඉතින් මේ අපි කලින් දවසෙත් මතකයි ධර්මදේශනාවක් සිද්ධ කරා කෝසල රජතුමාට කියපු ගාථාවක් ආශ්‍රය කරගෙන. මේ ධර්මදේශනාවත් මේ කෝසල රජතුමා ආරම්භය, කෝසල රජතුමා හම්බ වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ කරගෙන තිබුණ කතාවක් සම්බන්ධයෙන් තමයි මේ ධර්මදේශනාවත් සිද්ධ වෙන්නේ. ඉතින් මේ කෝසල රජතුමා සම්බන්ධයෙන් ගොඩාක් ධර්මදේශනා සිද්ධ කරපු අතරින් තවත් එකක් දේශනාවක් තමයි මේ අද කල්යාණ මිත්‍ර සම්බන්ධව කරගෙන යන ධර්මදේශනාව. ඉතින් මෙහෙම දවසක් කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආපු වෙලාවක මේ කල්යාණ මිත්‍රයන් ගැන කෝසල රජතුමා පොඩ්ඩක් විස්තර කරනවා. මෙහෙම කල්යාණ මිත්‍රයන් හම්බ වෙන එක ගොඩක් හොඳයි. ඒ වගේම කල්යාණ මිත්‍රයන්ට මේ වගේ බුදු දහම වගේ මේ ගැඹුරු දෙයක් කල්යාණ මිත්‍රයන්ට මිසක් නිකම් පාවිටු මිත්‍රයන්ට මේ පෞකාරයන්ට මේ වගේ දෙන එක එච්චර හොඳ නැහැ කියලා වගේ අදහසක් බුදුරජාණන් වහන්සේට මේ කෝසල රජතුමා කියන්නේ. ඉතින් අපි මේක ගැන අපේ දැන් සමාජයේ දිහා බැලුවත් දැන් ගොඩාක් වෙලාවට අපි හොඳ මිනිස්සු මෙහෙමයි නරක මිනිස්සු මෙහෙමයි කියලා වර්ග කළා දිනවනේ. ඉතින් මේ කෝසල රජතුමාගේ එයා කරන සීමාවට හැටියට කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියන්නේ කල්යාණ මිත්‍රයන්ට විතරයි. මේ නරක මිනිස්සුන්ට මේක හරියන්නේ නැහැ කියලා. දැන් නරක මිනිස්සු හොඳ මිනිස්සු කියලා හොයාගන්න එක තමයි ඊළඟට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මනින විද්‍යයි, කෝසල රජතුමා මනින විද්‍යයි, නැත්නම් තව කෙනෙක් මේ මනින විද්‍යයි අතර බැලුවාම නරක මිනිස්සු හොඳ මිනිස්සු කියලා මනින්නේ Tamanට සාපේක්ෂව. දැන් කෝසල රජතුමාගේ මාන්නය මොන වගේ මානයකින්ද දන්නේ නැහැ නරක මිනිස්සු හොඳ මිනිස්සු කියලා වර්ග කරන්නේ. දැන් එතකොට කෝසල රජතුමා කියන්නේ මේ නරක මිනිස්සුන්ට මේ ධර්මය දෙන්න හොඳ නැහැ කියලා. ඒනට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයත් එක්ක බැලුවාම එහෙම සමාජයෙන් නරක කියන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය නොදී ඉඳලා නැහැ. එම් බැලුවාම අඟුලිමාල වගේ කෙනෙක් බැලුවාම, එහෙම නැත්නම් පටාචාරා වගේ කෙනෙක් බැලුවාම, එහෙම නැත්නම් මේ ලෝක ප්‍රසිද්ධ ගණිකාවක් වගේ කෙනෙක් බැලුවාම, දාසියෝ හැම් බැලුවාම, දැන් සමාජයේ සාමාන්‍ය ඒ කාලේ තිබුණ කුල ભેදය, එහෙම නැත්නම් මේ මිනිමරුවෝ, එහෙම නැත්නම් ගණිකාව වගේ බැලුවාම ඒ කාලේ සාමාන්‍යයෙන් නරකයි කියන මිනිස්සුනේ, පවිටු අය කියලා. ඒ වගේ අයට ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කළා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලොන්ට මේක දුන්නේ ඇයි කියලා එක පැත්තකින් බැලුවොත් දැන් මේ ධර්මය කල්යාණ මිත්‍රයන්ට තමයි හොඳ කියන එක විදිහකින් ගොඩක් හොඳ දෙයක් තමයි. නැත්නම් මේ ධර්මය පවතින්නේ නැහනේ, කල්යාණ මිත්‍රයන්ට තමයි හොඳ. ඒ වුණාට අර වගේ මිනිස්සුත් මේක පාවිච්චි කළා තියෙනවා. ඒ අයත් මේකෙන් ගොඩාක් ප්‍රයෝජන අරගෙන රහතන් වහන්සේ ලබාට පත් වෙලා තියෙනවා. එහෙම බැලුවහම මේ කොසල් රජතුමා මනින මිම්මයි බුදුරජාණන් වහන්සේ මේ නරක හොඳ කියලා මනින මිම්මයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා කෙනෙකුට එළියෙන් බැලුවහම පේනවා. එතකොට අපි කොහොමද මේ කල්යාණ මිත්‍රයෙක් පවිටු මිත්‍රයෙක් එළියෙන් බලලා අපි මනින්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේට පේරුණා මේ අම්බපාලි කිව්වහම එයා එහෙම නරක කෙනෙක් නෙවෙයි. උනාට ලෝක ප්‍රසිද්ධ ගණිකාවක්. දැන් අඟුලිමාල කිව්වහම එයා එහෙම නරක කෙනෙක් නෙවෙයි. උනාට ලෝක ප්‍රසිද්ධ මිනීමරුවෙක්. කොසල් රජතුමාත් උනා බය වුණානේ මෙයා ළඟට යන්න. නැට බුදුරජාණන් වහන්සේ එයා ළඟට ගියා. ගිහිල්ලා බැලුවහම මේගොල්ල මේ එළියෙන් මිනීමරුව උනාට මහා දාමරිකය නරක මිනිස්සුනාට ඒගොල්ලන්ගේ ඇතුල් පැත්ත බැලුවහම ඒගොල්ල ගොඩක් හොඳ මිනිස්සු. දැන් මේ හොඳ නරක කියලා බලන්නේ කොහොමද එතකොට? එහෙන් බලන්න එක පැත්තකින් මේ අයගේ මොකක් හරි වෙන විශේෂත්වයක්. දැන් බුදුරජාණන් වහන්සේට තේරුණා අපිට තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ විශේෂත්වය අපිට නිකන් බැලුවාම තේරෙනවා. ඒගොල්ලෝ අර කියන දේ කෙලින් ඉදිරිපත් කරන්න කැමති. Tamange hita ඇතුලේ තියෙන දේ කෙලින්ම තව කෙනෙකුට පෙන්වන්න කැමති අය වගේ තමයි. දැන් අඟුලිමාලට හිටු කිව්වහම බුදුරජාණන් වහන්සේ සක්මන් කරන ගමන්ම අඟුලිමාලට කියන මම නැවතිලා ඉන්නේ ඔබ නවතියන් කියලා. එතකොට අඟුලිමාල ඒක කෙලින්ම බාරගත්තා. අඟුලිමාලට හිටු කිව්වොත් ගමන් හිටියා. අනේ ඒක බාර ගන්න තරම් එයාගේ හිත මොලොක් එකක්. ඒ වගේ මේ අවස්ථාව වෙනකොට එයා 999ක් ගණන් කරලම් මරලා ඊට ඉස්සෙල්ලා ගණන් කරන්නේ නැතුව විශාල ප්‍රමාණයක් මරලා එයාගේ හිත මේකත් එක්ක එපා වෙලා තියෙන්නේ. මේ මිනි මරණ එකට එයා හරිම අකමැත්තෙන් තමයි මේක කරන්නේ. කොහොම හරි ගුරුවරයාට මේක දෙන්න ඕන නිසා ඒ අවස්ථාවේ හැටියට මේක කරන්නත් ඕන එක පැත්තකින්. අන්තිමේකට මේ මෙච්චර මරලා මරලා අන්තිමේක අතහරින එකත් අපරාධනේ. ඒ අවස්ථාවනකොට ඒක හොඳටම ඒකත් එපා වෙලා මෙයා ඉන්නේ හොඳටම අර මිරිකිලා ඉන්නේ. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කිව්වහම හිටු කිව්වහම අන්න මම නැවතිලා මම නැවතියන් කියපු ගමන් එයාට මේක තේරුණා. ඒ කියන දේ පිළිගන්න තරම් එයා නිහතමානී වුණා. ඒ වගේම මේ කියන දෙයට නිහතමානී වෙනෝ වගේම මේ මේ බුදුරජාණන් වහන්සේ කියන එකත් එක්ක මේක ගැලපෙනවාද Tamanට ගලපලා බලන්න තරම් එයාට මොලයක් තියුණ එක පැත්තකින්. අන්න ඒක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. දැන් අන්න මේක තමයි කල්යාණ මිත්‍රයෙක් අපි තෝරගන්නකොට අන්න එයා මොන වගේ කෙනෙක්ද කියලා අපි එළියෙන් බැලලා නිකම් එයා මිනිස්සු කියනවට මිනිමරුවෙක් නරක මිනිහෙක් කියනවට එළියෙන් බැලලා මෙයා කල්යාණ මිත්‍රයෙක්ද පවිටි මිත්‍රයෙක්ද කියලා නිකම් බලන වෙනුවට මෙන්න මේ කෙනත් එක ටික කලක් ඇසුරු කරනකොට මේ කෙනාගේ ඉන්න විදිය බලලා අපිට හිතා ගන්න පුළුවන් මෙයා කල්යාණ මිත්‍රයෙක්ද නැති කෙනෙක්ද කියලා. අන්න ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙයාට ධර්මය දෙන්න ඕනද නැද්ද කියලා. නේ ඒ විදියට මිසක් මේ කොසල් රජතුමා නිකම්ම උඩින් කිව්වට මෙහෙම පවිටු මිත්‍රයන්ට මේ ධර්මය දෙන්න සුදුසු නෑ, මේ මෙහෙම ධර්මය පවිටු මිත්‍රයන්ට දුන්නොත් මේ බුද්ධ ශාසනය පවත්වන්නේ නෑ කියන වගේ දේ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ළඟ තින්නට වඩා ටිකක් වෙනස් අදහසක්. ඉස්සෙල්ලම අපි දැනගන්නවා කල්යාණ මිත්‍රයෙක් කොහොමද අඳුරගන්නේ කියලා. අන්නේ අඳුරගත්තු මනුස්සයාට එක්ක අපිට ගනුදෙනු කරනකොට අපිට පුළුවන් ඒ වගේ මෙයා හොඳයිද නැද්ද කියලා තේරුම් ගන්න. ඉතින් කල්යාණ මිත්‍රයෙක් අඳුරගන්න එක තමයි හොඳම වැඩේ තියෙන ලේසිම වැඩේ තියෙන. අන්න එහෙම අඳුරගත්තට පස්සේ තමයි අපිට ඉදිරියට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍රයෙක් අඳුරගන්නේ කොහොමද කියලා බැලුවොත් දැන් සාමාන්‍යයෙන් මිනිස්සුය බැලුවාම මිනිස්සුන්ට හොඳට රඟන්න පුළුවන්. දැන් ඒක අවස්ථාවක අර අස්පය මෙමෙල්ල කරන මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ අස්වයන්ට නම් ඌට දෙයක් කිව්වහම ඌට ආසාවක් ඇති වුණාම ඌට ආසයි කියන එක ඌ අඟවනවා. ඌට තරහක් ගියාම ඌ තරහෙන් ඉන්න බව අඟවනවා. ඒ වුණාට මේ මිනිස්සු බැලුවා මිනිස්සු එක පැත්තකින් ආසාවෙන් ඉන්න අතර එළියට අඟවන්නේ එහෙම නැහැ කියලා. තරහෙන් ඉන්න අතර එළියට අඟවන එහෙම නැහැ කියලා. ඉතින් මෙන්න මෙච්චර මේ ඇතුලේ එකක් තියාගෙන පිටින් වෙන එකක් පෙන්වන්න පුළුවන් තරම් මිනිස්සු හික්මන ඔබ වහන්සේ මේ කොහොමද මේක කරන්නේ කියලා. දැන් මේ හැම දෙයක්ම විවෘතව එළියට දාන මේ අස්පය හික්මන්නත් මට මෙච්චර අමාරු නම් මේ විදියට එකක් හිතේ තියාගෙන එකක් එළියට දාන මේ මිනිස්සය කියන සත්‍ය මේ විදියට ඔබ වහන්සේ හික්මවන කියන්නේ හරි අමාරු වැඩ. ඒ වගේ දෙයක් ඔබ වහන්සේ කොහොමද කරන්නේ කියලා මේ හෙක්මවන මනුසය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේත් ඒකට හොඳ උත්තරයක් දෙනවා, ලස්සන උත්තරයක්. මොකද්ද කියන්නේ? මෙන්න මේ මං මෙහෙම වර්ග හතරකට වෙන් කළා තියෙනවා. පළවෙනි අශ්වය තමයි, එහෙම නැත්නම් පළවෙනි අශ්වයාට වෙන් විදියට ගැලුවාම මෙන්න මේ සාමාන්‍ය මනුස්සයෙක් කියලා එයාට දෙයක් කිව්වහම මෙයා පිළිගන්නවා. ඒ කියපු පමණින් එයා පිළිගන්න මේක ඇත්ත කියලා. දැන් අශ්වයත් ඉන්න ඕනේ ඌට අණ දුන්න ගමන් ඌ එක පිළිගන්නවා. ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ අශ්වය හොඳට තියාගෙන ඉන්න. තව මිනිස්සු ජාතියක් ඉන්නවා නිකන් එකපාරට කියපු බලියටම පිළිගන්න. පොඩ්ඩක් නිකන් තරහට තරහෙන් කියන පොඩ්ඩක් බනින්න ඕන. අන්න බැන්නහම එයා ඒක පිළිගන්නවා. ඉතින් ওই වගේම අශ්වයත් ඉන්නවා. හැබැයි මේ වගේම තමයි මේ අශ්වයාටත් ටිකක් ඌට පොඩ්ඩක් තරවටු කරන්න ඕන. ඊළාට තව තුන්වෙනි වර්ගයක් ඉන්න, පොඩ්ඩක් එහෙම නිකම් බැනලත් හරියන්නේ නැහැ, පොඩ්ඩක් ගහන්නත් ඕන. අන්න ඒ වගේම තමයි මේ භික්ෂූන් වහන්සේලාටත් ඒ අර වගේම හතරවෙනි වර්ගයක් ඉන්න, හොඳට ගහලා බැනලා නීතිපනවල ඒ විදිහට ඉන්න. ඒ විදිහට තමයි එයා හික්මවන්නේ. ඒ වගේම හතරවෙනි අස්වැය වර්ගයක් ඉන්න, ඕ කොහොමවත් ඉක්මවන්න බෑ. උඩ මොකද ඌ මරලා දාන එක කරන්න. තන්නේ ඒ විදිහටම මේ භික්ෂූන් වහන්සේලා වුණත්, එහෙම නැත්නම් තමන්ගේ අනුගාමිකයෝ වුණත් මම මරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කියන දේ අහන්න ඇති කෙනා මරලා දානවා කියලා. එතන අර අස්වැය හික්මවන මිනිස්සු අහනවා, දැන් ඔබ වහන්සේ මේ සත්තු මරන්නේ නැහැ කියන එක මේ කියන හොඳයි කියලා. එනකොට ඔබ වහන්සේ දැන් මෙතන කියන මේ 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 සත්‍යය නෙවෙයි මිනිස්සුම මිනිස්සය මෙහෙම නැත්තම් භික්ෂුන් වහන්සේලාම ඝාතනය කරන මරණවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේකට ඒකට දෙන උත්තරය තමයි මම මේ තමන්ගේ ගෝලයක් හැටියට සලකන එකෙන්, එහෙම නැත්තම් ශ්‍රාවකයෙක් හැටියට සලකන එකෙන් අතහැරලා දානවා. ඒක තමයි මරලා දානවා කියන්නේ. ඒක තමයි ලොකුම කරන්න පුළුවන් ලොකුම අපරාධය මනුස්සයාට. මේ තමන්ගේ ශ්‍රාවකයේ කියන තත්ත්වෙන් මරලා අයින් කරන එක තමයි මරලා දානවා කියන මට්ටමට සමාන කරේ බුදුරජාණන් වහන්සේ. එතකොට මෙන්න මෙහෙම කෙනෙක් අර කියන දේ පිළිගන්න තරම් අහිංසක වෙන්නේ නැත්නම් අන්න ඒ කෙනා තමන්ගේ ආශ්‍රයෙන් මිත්‍රභාවයෙන් ශ්‍රාවක භාවයෙන් අතහැරලා දාන එක තමයි කරන්න පුළුවන් ලොකුම දේ. එතන ඒකිනුත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සය අර සත්තුන්ට වඩා මිනිස්සය හරි අමාරු පිළි තේරුම් ගන්න. හිතේ එකක් තියාගෙන එළියට පෙන්නන සම්පූර්ණ වෙනස් දෙයක්. තේ එහෙම වෙලත් දැන් බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥාණයෙන් තේරෙන ඕනේ මේ මිනිස්සය මොන වගේද කියලා. හිතේ මොනවා තියාගෙන හිටියත් එයා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහෙම වෙලත් බුදුරජාණන් වහන්සේත් මේ මරලා දාපු සත්වයේ හිටියා. මේ තමන්ගේ ශ්‍රාවක භාවයෙන් අයින් කරපු සත්වයේ මිනිස්සු හිටියා. ඒ වර්ගයත් හිටියා. ඉතින් එහෙම බැලුවාම මෙන්න මේ කල්යාණ මිත්‍ර අපිට කොහොමද අපි කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නේ? මේ මෙහෙම මේ විදිහට ආශ්‍රය කරන්න බේනෝ. ඒ වගේම ආශ්‍රය කළා මෙහෙම මරල් දාන්න ඕන කල්යාණ මිත්‍රයෝ කවුද, එහෙම නැත්නම් ආශ්‍රය කරන්න ඕන මිත්‍රයෝ කවුද කියලා තමන්මයි තේරුම් ගන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් අපි තේරුම් ගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයෙක් තේරුම් ගන්න නම් ඒ කල්යාණ මිත්‍රයෙක්ද නැද්ද, මෙයා ඇත්තටම එළියට පෙන්නන දේද ඇතුලේ හිතේ තියන් ඉන්නේ කියලා අන්න තමන්ට යම්කිසි අවබෝධයක් තියෙනවා. එතකොට වෙන කෙනෙක් කල්යාණ මිත්‍රයෙක්ද නැද්ද කියලා තේරුම් ගන්න නම් ඉස්සෙල්ලාම මොකද්ද වෙන්න ඕනේ? තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. එළියෙන් අපි කල්යාණ මිත්‍රයෝ හොඳ අය හොයනෝ නම් ඉස්සෙල්ලා තමන් ඒ තත්ත්වයට පත් වෙලා තමයි වෙන කෙනෙක් ඒ තත්ත්වයේ ඉන්නවද කියලා හොයන්න ඕනේ. මං ඒ தത്വයට එන්නේ නැතුව වෙන කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒක නිකන් ගැලපෙන්නේ නැති වැඩ කරන්න බැරි දෙයක්. දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට ওই තරුණ කාලේ විවාහ වෙන්න එහෙම හොයනකොට කතාවක් තියෙනවා, තමන් යසෝදරා කෙනෙක් හොයනෝ නම් ඉස්සෙල්ලා සිද්ධාර්ථ කෙනෙක් වෙලා ඉන්න ඕන කියලා. සිද්ධාර්ථ කෙනෙක් නොවි යසෝදරා කෙනෙක් හොයනගේ තේරුමක් නැහැ. එහෙම නැත්නම් තමන් සිද්ධාර්ථ කෙනෙක් හොයනෝ නම් ඉස්සෙල්ලා තමන් යසෝදරා කෙනෙක් වෙලා ඉන්න ඕන. එහෙම නැතුව තමන් තිත්තිමාණිකාවක් වෙලා සිද්ධාර්ථ කෙනෙක් හොයන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා තමන් ඒ தത്വයට තමන් ගැලපෙන தത്വයට ඇවිල්ලා ඊට පස්සේ තමයි අනුන්ගෙන් එළියෙන් හොයන්න ඕනේ. අන්න එතකොට කල්යාණ මිත්‍රයෝ අපි එළියෙන් හොයනෝ නම් ඉස්සෙල්ලා තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. තමන් කල්යාණ මිත්‍රයෙක් වුණාට පස්සේ මට අඳුරගන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් මොන වගේද? ඒක අඳුරගත්තේ ඒක උඩේ ඉඳගෙන අපිට මේ ලෝකයේ එළියෙන් කල්යාණ මිත්‍රය හොයන්න පුළුවන්. අන්න ඕක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. ඉස්සෙල්ලා අපි එළියෙන් කල්යාණ මිත්‍රය අඳුරගන්න යන්නේ ඉස්සෙල්ලා තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඉතින් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඉස්සෙල්ලාම ලෝකයට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඉස්සෙල්ලා තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. අපි ගොඩාක් මේ එළියෙන්නේ අපි හැම දෙයක්ම හොයන්නේ. දැන් අපි ටික ටික බලන්න මේ ඇතුල් පැත්තට හැරෙන විදිය. අපි ඉස්සෙල්ලාම එළියෙන් කල්යාණ මිත්‍රය හොයන්න ගත්තා. එළියෙන් කල්යාණ මිත්‍රය හොයන වෙනකොට අපිට තේරුණා මේ ඇතුලෙන් මම කල්යාණ මිත්‍රයෙක් වුණා නම් ඒක එළියෙන් කල්යාණ මිත්‍රය අපිට හම්බ වෙනවා. ඊළාට එළියෙන් කල්යාණ මිත්‍රයෙක් වෙනකොට මම ඇතුලෙන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් එළියට මම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඉස්සෙල්ලා මම ඇතුළට මට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. කොහොමද මට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කියලා බැලුවොත් කොහොමද ඒක කරන්නේ? মানে තමන්ගේ සුභ සිද්ධිය ඉස්සෙල්ලා සලසා ගන්න ඕන. මට කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් තමන්ගේ ඇතුලේ සිතුවිලි කොහොමද? මේක මට හොඳයිද? මේ විදිහට මෙහෙම ආසාවල් තරහවල් පස්සේ යනකොට ඒක තමන්ට හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරුම් ගන්න ඕන. අන්න එහෙම තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් මේ තමන්ට මම කල්යාණ මිත්‍රයෙක් වෙනවාද කියලා, එහෙම නැත්නම් එහෙම නෙවෙයිද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට බලන්න පුළුවන්. අපි පටන් ගත්තේ මේ එළියෙන් කල්යාණ මිත්‍රය හොයන්න පටන් ගත්තේ. පිට මිනිස්සු කොහොමද මේගොල්ලන්ට ධර්මය දෙන්න හොඳයිද, එහෙම නැත්නම් මේගොල්ලන්ට ධර්මය දෙන්න හොඳ නැද්ද කියලා මේ කොසල් රජුරුව පටන් ගන්න ගොඩාක්ම පිටින් පටන් ගත්තේ. ඒනට ඒක ටික ටික අපි ඇතුල් පැත්තට හැරිලා බලනකොට අන්තිමට කොතනින්ද නවතින්නේ? මේ ඇතුළට ඇවිල්ලා, තමන් තුළට ඇවිල්ලා. තමන් තුළට ඇවිල්ලා තමන් තුළ කල්යාණ මිත්‍රයෙක් හදා ගන්නවා නම්, තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවනම් ඔන්න ඒක තමයි ටික ටික එළියට පැතිරිලා යන්නේ. ඉතින් මෙන්න මේක තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඒක කොහොමද ආරම්භ කරන්නේ කියලා බලුවා. ඒක ආරම්භ කරන්න නම් ඉස්සෙල්ලා තමන් තුළට මේ මොහොතට නැවෙන්න ඕන, තමන් ඇතුළට නැවෙන්න ඕන. ඉතින් මෙන්න මේ ඇතුළට නැවෙන විදිය තමයි ඉතින් අපි මේ හැමදාම කියනා වගේ. ඉතින් මේ ඕනම ධර්ම දේශනාවක නිස්සාරණේ කියනවනේ ඉතින් සතිය කියන එක කියනවනේ. ඉතින් ඒකම තමයි අපි මේ ටික ටික කරකිලා කරකිලා ඇතුළට ආවේ. ඉතින් මේ තමන් එක්ක තමන් ඉන්න ඕන. ඉතින් ඒක තමයි කරන්න පුළුවන් මේ හොඳම කල්යාණ මිත්‍රත්වය තමන්ට. තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනෝ නම් මෙන්න මේ වෙලාවේ මගේ හිතේ මොකද්ද ඇති වෙන தත්ත්වය? මගේ ඇඟේ මේ වෙලාවේ ඇති වෙන தත්ත්වය කියලා අන්න මේ වෙලාවට එනෝ, මේ මොහොතට එනෝ. ඒ වගේම අතීතයට අනාගතයට ගියා කියමු. තමන් තුළම තමයි අතීතයට අනාගතයට යන්නේ. එහෙම ගියත් අතීතයට ගියත් අපිට ඒක කෙලවරක් කරන්න බෑනේ. ඉවරයිනේ මේ වෙනකොට වෙලා ඉවරයි. අනාගතයට ගිහිල්ලා කොච්චර ප්ලෑන් කරත් ඒක වෙනවද නැද්ද කියලා අපිට කිසිම ෂුවර් එකකුත් නෑනේ. එතකොට මේව ගැන අතීතයට අනාගතයට ගිහිල්ලා කල්පනා කරන්න වෙච්ච දෙයකට මොනවා කරන්නද කියලා මොනවා කරත් ඒක වෙලා ඉවරයි. ඒ ගැන හිතන්න වෙන්නේ මොකද්ද? මට මේ මොහොත නැති වෙන එක විතරයි. ඒ වගේම අනාගතේ ප්ලෑන් කරන්න ගිහිල්ලා ඒක නොවුනොත් වෙන්නේ ඔන්න ආයෙස්සරයක් දුක. එතකොට ආයෙස්සරයක් තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් නොවන පත්ත්වයට පත් වෙනවා. ඉතින් තමන්ට තමන් හොඳම කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් මෙන්න මේ මොහොතේ වෙන දේ දිහා බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඔන්නඔහම මේ කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ගියාම කොහොමද මුලින්ම කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නේ? ඉස්සෙල්ලම මම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන මට. ඊළාට ඒක මට කල්යාණ මිත්‍රයෙක් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මෙහෙම ටික ටික ඇතුළට ආපු කෙනෙකුට පුළුවන් තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා තමන් හොඳ කෙනෙක් වුණාම එළියේ ඉන්න කල්යාණ මිත්‍රය තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි මෙහෙම සතිය ගැන මෙච්චර දුරට කතා කරන වෙනුවට අපිට පුළුවන් ටිකක් මේ හැමදාම කතා කරන සතියනේ. ඒක නිසා සතිය ගැන වැඩිය කතා කරන්නේ නැතුව මේ එළියෙන් කල්යාණ මිත්‍රය හොයාගන්න පුළුවන් විදිය ටිකක් කතා කරොත් මේ සතිය ගැන මමත් එක්ක මේ වෙලාවේ ඉන්න හැටි කොහොමද දන්න දෙයක්නේ. අපි බලමු මෙහෙම තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා ඊට පස්සේ එළියේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන නම් එළියේ කල්යාණ මිත්‍රය හොයන්න නම් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහොමද කියලා අපි නිකන් හොයලා බැලුවොත් ලෝකේ ඉන්න මිනිස්සු බැලුවොත් කල්යාණ මිත්‍රය ඉන්න පාප මිත්‍රය කියලා වර්ග දෙකකට අපි වෙන් කරනවනේ. දැන් මේකත් අපි අර කොසල් රජතුමා කිව්වා වගේ මෙහෙම මේ විදිහට හරියට සීමාවක් ගහලා මෙන්න මෙයානම් කල්යාණ මිත්‍රයෙක් මෙතනින් එහානම් පාප මිත්‍රයෙක් කියලා හරියටම සීමාවක් ගහලා කියන්න බෑ. මොන දෙයක්වත් මේ ලෝකේ තියෙන කිසිම දෙයක් මෙන්න මෙතනින් මෙහා මේ විද්‍යාවේ මෙතනින් එහා අනිත් විද්‍යාවේ කියලා හරියටම සීමාවක් ගහලා කියන්න බෑ. ඒත් අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කියන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මේ අද හොඳ මිනිස්සෙක් හෙට නරක වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි එක එක්කෙනා බලන සීමාව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මට හොඳයි කියලා හොඳ මිනිස්සෙක් කියන කෙනා වෙන කෙනෙක් ඉස්සරහා එයා කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. එයා ගොඩාක් නරක වැඩක් කරන්නත් පුළුවන්. ඒ වගේම දැන් මම හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා අනිත් අය ඉස්සරහා හොඳ වැඩ කරාට අද මෙහෙම වුණාට හෙට වෙනකොට සම්පූර්ණ වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඕක තවත් මේ අනිත්‍ය ස්වභාවයම තමයි. අපි කල්යාණ මිත්‍රය ආශ්‍රය කරගෙන ගත්තත් වෙන මොන විදියකින් බැලුවත් මේක අනිත්‍ය ස්වභාවයක් මේක තියෙන්නේ. කවදාකවත් සදාකල් කල්යාණ මිත්‍රය එනවා හොයනවා කියන එක හරියන්නේ නැහැ. මේ ලෝකයේ මුළු ලෝකයේම හැමෝම කල්යාණ මිත්‍රය කළා ඊට පස්සේ මේක වැඩේ කරගන්නවා කියන එකත් හරියන්නේ නැහැ. මෙන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් අපිට ප්‍රයෝජන ගන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් එක්ක හරි නැතු හරි වැඩේ කරගන්න ඇති තියෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් ඒක කරගන්න ටිකක් ලේසි. කල්යාණ මිත්‍රයෝ නැති තැනක වුණත් ඉතින් අමාරුවෙන් හරි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් ඒගොල්ලන්ගෙන් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක වාසිය. ඒ වගේම කල්යාණ මිත්‍රයෝ නැති තැනක ඉන්නවනම් මම නොකළ යුතු දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. කල්යාණ මිත්‍රයන්ගෙන් කළ යුතු දේවල් ඉගෙන ගන්න. පවිටු මිත්‍රයන්ගෙන් නොකළ යුතු දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක පැත්තක වාසියක් විතරයි. මොන විදියට බැලුවත් තමන් වාසියක් කරගන්න එක තමයි තියෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හරි පාප මිත්‍ර ආශ්‍රයෙන් හරි තමන්ගේ මල්ල පුරව ගන්න එක තමයි එක විදියකින් කරන්න පුළුවන්. ඉතින් බලමු අපි නිකන් මේ කල්යාණ මිත්‍ර මොන වගේ ගතිගුණ තියෙන අයද පවිටු මිත්‍රයේ මොන වගේ ගතිගුණ තියෙන අයද කියලා නිකමට හොයලා බැලුවොත් ඉස්සෙල්ලම අපි නරක පැත්තෙන් බැලුවොත් පෞකාරයම නැත්තම් පවිටු මිත්‍රයෝ මොන වගේද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ පවිටු මිත්‍ර වර්ග කීපයකට වෙන් කළා තියෙනවා. දැන් මේකත් මේ විදිහට වර්ග හතරකට වෙන් කළා තියුණාට හරියටම මේ වර්ග හතරමයි මේ නම් වැය මේගොල්ලන්ට කියන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. මේ නිකන් සාමාන්‍යයෙන් වෙන් කරගත් වෙන් කිරීමකට තමයි මෙහෙම වර්ග හතරකට වෙන් කළා තියෙන්නේ. ඒ අයට තියෙන මෙහෙම නිකම්ම අනුන්ට කිසිම උදව්වක් කරන්නේ නැතුව තමන්ගේ ලාභය සඳහාම මිත්‍රකම් පවත්වන අය ඉන්නෝනේ. මේ ගොල්ලන්ට අඤ්ඤ හත්තු දර කියලා නිකන් නමක් දාලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ තමන්ට ලැබෙන ලාභය වෙනුවෙන් තමයි මිත්‍රකම කරගෙන යන්නේ. අනිත් අයට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මේ ලාභයක් ලැබෙන වෙලාවට හරි හොඳට යාළුකම් පවත්වාගෙන ඉන්නවා. නැති වෙලාවට ලාභයක් ලැබෙන්නේ නැත්නම් සද්ද නැතුව ඉස්සල යන අය තමයි මේ ඉන්නේ. ගොඩක් වෙලාවට බැලුවොත් සමාජය බැලුවම ගොඩක් වෙලාවට ඉන්නේ මේ අයනේ. මේ තමයි ලාභයක් තියෙන වෙලාවට තමයි හැමෝම අපි පස්සෙන් එන්නේ. දැන් දේශපාලකයන් එහෙම ගත්තාම ඒගොල්ලෝ දිනලේ ඉන්නකොට කොච්චර පිරිසක් වටේ ඉන්නවද? පෙරදුනහම අර නිකන් හුණා වගේ වෙලා ගේ ඇතුළට වෙලා ඉන්න එකනේ තියෙන්නේ. එතකොට කවුරුත් පිරිසක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ මේ වයින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමාජයේ අපිට ඕන තරම් දකින්න පුළුවන් මේ වගේ මිනිස්සු. ඉතින් මේක අනුත් අයගෙන් හොයනෝ වෙනුවට තමනුත් බලන තමන්ගේ ඇතුළට ඇවිල්ලා හැරිලා බැලුවොත් මමත් කවදක හරි මේ වගේ දෙයක් කරාද කියලා. සමහරවිට මේ වගේ ප්‍රතිපදාවක් පුරන්න පටන් ගත්තට පස්සේ මෙහෙම දේවල් නොකර ඇති. උනාට අතීතයේ කවදක හරි මමත් මේ වගේ දේවල් කරලා ඇති ඕන තරම්. ඉතින් එහෙම කරලා තියෙන නිසා තමයි මට මේ වගේ මිනිස්සු දකින්න හරි හම්බ වෙන්නේ. මමත් මේ වගේ අනිත් වාසියට විතරක් මිනිස්සු ආශ්‍රය කරපු අවස්ථාවල් ඕන තරම් ඇති. දැන් එහෙම නොකරනවා වෙන්නත් ඇති. නේ වුණාට බලන්න මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේ මෙහෙම සද්ධර්මයක් ශ්‍රවණය කරපු අවස්ථාවකදී අපි මෙහෙමුණාට දැන් මේ විදිහට මම අතීතයේ ඕන තරම් අනුන්ගෙන් විතරක් අනුන්ගෙන් ලාභයට විතරක් මම දේවල් මිත්‍ර ආශ්‍රය කළා ඇති. ඒ වගේම මෙහෙම බුද්ධ ශාසනය නැති වෙච්ච කාලෙක ආයෙත් මම ඒ තත්ත්වයට එන්න පුළුවන් නේද? අන්න ඒකත් අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එකට අවස්ථාවක් කරගන්න පුළුවන්. නොයි විදියට මේ අවස්ථාවාදී වෙලා විතරක් මේ අවස්ථාවේ විතරක් තමන්ගේ ලාභය සඳහා විතරක් මිත්‍රය පාවිච්චි කරන මිත්‍රයන්ගේ උදව්වට විතරක් මිත්‍රය පස්සේ යන අනිත් වෙලාවට මිත්‍රයාට මොකක් හරි කරදරයක් වුණාම සද්ද නැතුව මාරු වෙන මිත්‍ර යාළුව ඕන තරම් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට ඇත්තට මිතුරෝ කියලා කිව්වට ඒගොල්ලෝ එක පැත්තකින් හතුරෝ. එතන මේක අඳුර ගන්න පුළුවන්. මේ වගේ මිත්‍රයෝ එකපාරටම නෙවෙයි ඒගොල්ලෝ ටික දවසක් ආශ්‍රය කරනකොටම අඳුර ගන්න පුළුවන්. අර එක වර්ගයක් මේ පෙන්නු. ඊළාට තවත් වර්ගයක් වෙන්නවා. ඒගොල්ල වෙලාවට මේ ඌමනාවට විතරක් වැඩ කරගන්න අතරේ වචී පරම කියලා. මේ වචනයෙන් විතරයි උදව්වක් කරන්නේ. මොකක් හරි උමනාවක් කියලා කතා කරාම මේ අපරාධය ඊයේ මේක කිව්වනම් මට ඕන තරම් උදව් කරන්න තියෙනවා. එහෙම නැත්නම් හෙට නම් මට දෙන්න පුළුවන්, අද නම් කොහොමත් බෑ, දැන් නම් විදියක් නැහැ කියලා මෙන්න මේ කටින් කියනවා. අර මට මෙහෙම කරන්න පුළුවන් කියලා කියනවා. ඒනට කරන්න අවස්ථාවක් ආවම කරන්නේ නැහැ. ඉතින් මේකත් ලොකු මේ ලොකු එක අවස්ථාවක් තමයි. ඉතින් මෙන්න මේ මිනිස්සු අපි ඕන තරම් ආශ්‍රය කළා ඇතිනේ. දැන් මේ මිනිස්සු අර කලින් කරපු කෙනා නම් අපිට අඳුර ගන්නත් පුළුවන්. මේ වගේ අය අඳුර ගන්න ටිකක් අමාරුයි. එහෙනම් ඒකත් තව ප්‍රශ්නයක්. ඒ වගේම මෙහෙම උදව් කරන්නම් කියලා පොරොන්දු වෙලා උදව් නොකර ඉන්න එක අවස්ථා දෙකක් එයා මගහරිනවා. ඒ කියන්නේ දැන් උදව් කරන්නේ නැහැ කියන එක දන්නවනම් අපිට වෙන ඔප්ෂන් එකකට යන්න පුළුවන්. දැන් මේ කෙනෙක් උදව් කරනවා කියලා පොරොන්දු වෙලා ඉඳලා අවස්ථාව ආවම නොකර ඉන්නවා කියන්නේ එයා උදව්ව කරන්නෙත් නැහැ, තව කෙනෙක්ගෙන් ඒ වැඩේ කරගන්න තියෙන ඔප්ෂන් එකත් එයා නැති කරලා දානවා. එතකොට එයා වැරදි දෙකක් කරනවා. අර සාමාන්‍යයෙන් උදව් නොකරන මනුස්සයටත් වඩා වැරද්දක් එයා තව විදිහකින් කරනවා. මොකද මේ තව කෙනෙක්ගෙන් ඒ අවස්ථාව වෙන කෙනෙක්ගෙන් ගන්න තියුණ අවස්ථාවත් එයා නැති කරලා දානවා. අනේ වචීපරම මිත්‍රයාගේ තියෙන තව වැරදි දෙකක් කරනවා එයා. සාමාන්‍ය මනුස්සයෙක් මෙහෙම උදව්වක් නොකරනවා කියන බව අපිට තේරෙනවා නම් අපි යාගෙන් උදව් ඉල්ලන්න යන්නේ නැහැනේ. ඒ වෙනුවට අපිට වෙන විදියක් අපි හොයාගෙන යන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ වගේ මම මෙහෙම කරන්නම් කියලා පොරොන්දු වෙලා අන්තිම මොහොතේ නොකර ඉන්න මනුස්සයා නිසා එකපාරට ලොකු අමාරුවක වැටෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ අන්න දෙවෙනි අවස්ථාව මේක. එලාට තව මේ කට්ටිය ඉන්නවා. මේ නිකන් සතුට කිරීමට සඳහා විතරක් මිත්‍රයෙක් වෙලා ඉන්නවා. ගොඩක් මේ ප්‍රසිද්ධ මිනිස්සුන්ට හම්බ වෙන මිත්‍රයෙක් තමයි මෙයා. මේ අනිත් අය සතුටු කරන්න මොන වැරද්ද කරත් ආයෙක හරියටම හරි කියලා මේක තමයි හොඳ වැඩේ කියලා මේ යා සතුටු කළා. උඩින් මේ ගුණ වර්ණනා කළා මුරුංගත්තේ තියලා අන්න එයාගෙන් උදව් ගන්න එක තමයි මෙයා කරන්නේ. අර නිකන් බොරු වර්ණනාවක් මූණිච්චාවට කළා. අන්න එයා එක පැත්තකින් මේ පෞකාරයෙක් තමයි. මොකද එයා පවටනේ හරවන්නේ. අනිත් වැරදි වැඩේ කරාම මේක කෙලින් කියන්නේ මේක වැරදි කියලා. ඉතින් ওই වගේ මිනිස්සු ගොඩාක් හම්බ වෙන මේ ප්‍රසිද්ධ මිනිස්සුන්ට. සාමාන්‍ය මේ කැලේකට වෙලා ආරණ්‍යයකට වෙලා ගහක් මුලකල වෙන කෙනෙකුට මේ වගේ මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ මිනිස්සයා නිසා දන්නේම නැතුව අපි වැරදි පැත්තට යන්නේ. වැරද්දක් කරද්දී ආ කෙලින් කියන්නේ මේක වැරදි කියලා. ඒක අනුග්‍රහ දක්වනවා. ඒ අනුග්‍රහ දක්වන්නේ එයාට ලැබෙන වාසියත් එක්ක. මේක නා වැරදි කළා හරි මේකෙන් ලාභයක් ලැබනෝ නම් අන්න ඒ ලාභයට උදව් කරලා Tamanටත් ඒ ලාභයෙන් යම්කිසි භුක්ති විඳීම සඳහා තමයි මේ කපටි අදහසෙන් තමයි මේ නරක දෙයත් හොඳයි කියලා කියන්නේ. ඒ විදිහට මෙන්න මෙහෙම තව මිත්‍ර වර්ගයක් එනවා. එයා කරන්නේ හැමතිස්සෙම මේ නරක වුණත් හොඳ වුණත් ඒක හරි හොඳයි කියලා අනුග්‍රහ කළා. ඒ අනුග්‍රහ කිරීමෙන් සතුටු කිරීමෙන් ලැබෙන ලාභයෙන් එයත් භුක්ති විඳිනවා. අනේ ඊළඟට තවත් වර්ගයක් ඉන්නවා. දැන් මේගොල්ලෝ නම් අඳුර ගන්නත් ලේසි. මේ අපාය සහාය කියලා. ඉතින් දැන් කාලේ බැලුවම ගොඩාක් ඉන්නේ අපාය සහායකය තමයි. ඉතින් මේ ලෝකේ පවත්වන්න උදව් කරන එකනේ ගොඩාක් අය ඉන්නේ. ඉතින් කරන්න වෙන වැරදි වැඩවලටම තමයි අපි යොමු කරවන්නේ. ඉතින් මේකත් අපි අන්තරා උදාහරණ මේ වගේ අහලා ඇති. ඒවත් අපි බැලුවාම මේ අපාය සහායකයා කිව්වම අපි හිතන්නේ ගොඩක් වෙලාවට මේ මත්පැන් වලට, නරක වැඩි වලට, සූදු වලට ඒවට යොමු කරන කෙනා කියලානේ. ඒ වුණාට මේ මොහත මගහරවන්න උදව් කරන මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නව නේද? ඒගොල්ලෝ අපාය සහායකව වෙන්නේ නැද්ද? අපි මේ කරගෙන යන වැඩක් කරගෙන යනකොට තව කෙනෙකුට බාධාවක් වෙන විදිහට වැඩ කරන කෙනෙක්. ඒ කෙනා අපාය සහායකෙක් වෙන්නේ නැද්ද එක පැත්තකින්? අපි කියමු මේ ලොකුවට වැරදි කරන අය අපිට පේනවා. මේ වරෙන් මචං මූදිනාන්න කියලා කතා කරන අය අපිට අඳුර ගන්න පුළුවන් එකපාරට. ඒ වෙනුවට මේ කෙනෙක් භාවනා කරනවා කියමු. පරයන්කේක ඉන්නකොට තව කෙනෙක් පොඩ්ඩක් සද්ද කරනවා වගේ නම් ඒ කෙනාට අපි දන්නේ නැහැ මම මේ தත්ත්වයේ හිටියට ඒ මනුස්සයාට මේ සද්දේ කියන එක ඉවසන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් භාවනා කරන කෙනා. එතකොට ඒ වෙලාවේ අපි ඇවිල්ලා එකපාරට හයියෙන් දොරක් වහනවා නම් වෙන මොකක් හරි සද්දයක් කරනවා නම් දන්නේම නැතුව අපිත් යම් කිසි මට්ටමකට අපාය සහායකයෙක් වෙලා තියෙනවා. ඒ මනුස්සයාට මේ මොහොතේ පවත්වන්න තියෙන හැකියාව වළක්වන්න යම් කිසි අපායට උදව්වක් කරලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් ලොකු දෙයක් නෙවෙයි අර වගේ මේ බොන්න කතා කරනවා වගේ නෙවෙයි. ඊට වඩා සියුම් මට්ටමක වුණත් මේ අපාය සහායකයෙක් වෙන්න මම උදව් කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වුණත් තමන්ගේ ඇතුල් පැත්තට හැරිලා බලනකොට මේ වගේ දෙයක් වුණත් තමන්ට තේරුම් ගන්න පුළුවන්. අපි එළියෙන් මේ ලොකුවට හොයනවා අර මනුස්සයා නම් මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා. ඒනට ඇතුල් පැත්තට හැරිලා බලන්න බලන්න තමන් කොච්චර අපාය සහායකයෙක්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම අපි නිවුස් බැලුවොත් වෙන මොකක් හරි එළියට මාධ්‍යයට ගිහිල්ලා බැලුවොත් ලෝකේ ඕනතරම් ඉන්නෙම අපාය සහායකයනේ. හැමතිස්සෙම මොකක් හරි කළා මේ එළියටනේ කතා කරන්නේ. ඒ වෙනුවට ඇතුල් පැත්තට හැරෙන්න හැරෙන්න මේ අපාය සහායකයන්ගෙන් ඈත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ විදිහට මේ පෞකාර මිත්‍රයෝ වර්ග කීපයක් බුදුරජාණන් වහන්සේ වර්ග කළා කියලා පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ වගේ මිත්‍ර අඳුර ගන්න. ඉතින් මේ වගේ මිත්‍ර අඳුර ගන්නවා කියන්නේම අපි හරි කලින් කිව්වා වගේ තමන් මේ වගේ මිත්‍රයෙක් නොවෙන්න වැඩ බලා ගන්න ඕන. තමන් මේ වගේ කෙනෙක් වෙන ගමන් එළියෙන් මේ වගේ නොවන අය බලාපොරොත්තු වෙනවා කියන්නේ අර අපි කලින් කිව්වා වගේ කිසි කරන්න බැරි දෙයක්. තමන් සිද්ධාර්ථ කෙනෙක් නොවි යසෝදරා කෙනෙක් හොයනෝ වගේ වැඩක් තමයි ඒක. ඉතින්සල තමන් ඒ தත්ත්වයට පත් වෙන්න ඕන. තමන් මේ தත්ත්වයට පත් වුණාට පස්සේ ඕන තව කෙනෙක් මෙහෙමද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අනිත් අය කරන දෙයින් අපිට තේරුම් ගන්නත් බෑ. මේ පාප මිත්‍ර තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලා මම හොඳ මිත්‍රයෙක් වෙන්න ඕන. පාප මිත්‍ර ගැන මෙහෙම කියලා අපි අඳුන්වලා දුන්නේ ඉස්සෙල්ලා මම මේ தත්ත්වයට පාප මිත්‍රයෙක් නොවෙන්න වැඩ කරගෙන ඊට පස්සේ තමයි එළියෙන් මේ අය හොයන්න වෙන්නේ. ඉතින් පාප මිත්‍රයෙක් නොවන්න නම් මොකද්ද අර අපි කලින් කියනෝ වගේම තමන් එක තමන් ඉන්න ඕන. මෙහෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මේ තමන් එක තමන් ඉන්න ඕන. මෙහෙම කැලේකට ඇවිල්ලා ඉන්න ඕන. ගහක් මුලකට වෙලා ඉන්නෝ නම් ශුන්‍යාගාරයකට වෙලා ඉන්නෝ නම් මේ විදියට පාප මිත්‍රය කොච්චර ලෝකෙ හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැනේ. අපි ඒගොල්ලොත් එක්ක ඒ අවශ්‍යතාවය හැටියට අසුරු කරනවා. අවශ්‍යතාවයට අනුව මෙහෙම මේ වගේ මිත්‍රයෝ ඉන්නවා කියලා දැනගෙන අසුරු කළා. අවශ්‍යතාව ඉවරන ගමන් අපේ වැඩේට බහිනවා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙන ගිහියොත් එක්ක ගනුදෙනු කරද්දී පුළුවන් තරම් මෑත් වෙලා ඉන්න කියලා. මේ ලොකු ප්‍රපාතයක් දිහා බලනෝ වගේ ගිහියොත් එක්ක ඇසුරු කරන්න කියලා. එහෙම නැත්නම් මේ හඳ වගේ වෙන්න කියලා. දැන් හඳ මිනිස්සුන්ට ඕන විදිහට හැමදාම පායන්නෙත් නැහැනේ. හැමදාම පායන්න නැතුව තියෙන්නෙත් නැහැ. හඳට ඕන විලාවට පායනෝ අනිත් දවසට පායන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ ඒ විදිහට. හඳ වගේ තමන්ගේ අවශ්‍යතාවයට මේ ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය සඳහා මිනිසුත් එක්ක ආශ්‍රය කරා. ඊට පස්සේ අවශ්‍ය දේ ලබා ගත්තට පස්සේ අත්‍යවශ්‍යම දේ විතරක් ලබාගෙන ඊට පස්සේ මේ මිනිසුත් එක්ක ඇසුරු කරන්න යන්නේ නැහැ. ගිහියෝ ඊට පස්සේ යන්නේ නැහැ. ගිහියෝගේ වැඩවලට යන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ වුමනාව සඳහා අත්‍යවශ්‍ය නම් විතරක් ඒගොල්ලොත් එක්ක ඇසුරු කළා. එතනින් අයින් වෙනවා. මේ එතකොට කල්යාණ මිත්‍රයෝ ලෝකේ ඉන්නවාද නැද්ද කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? තමන් එක තමන් ඉන්න කෙනාට මේ විදිහට පෞකාර මිත්‍රයෝ ලෝකේ හිටියා කියලා එක ප්‍රශ්නයක් කරගන්න. ඒ වගේම තමන් ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රයෙක් වෙනකොට දන්නේම නැතුව අපිට කිට්ටු වෙන්නෙත් වඩපිට හම්බ වෙන්නෙත් කල්යාණ මිත්‍රයම තමයි. අන්න ඒක තමයි මේ කල්යාණ මිත්‍රතාවයේ ලොකුම ගුණය තියෙන්නේ. මම කල්යාණ මිත්‍රයෙක් වෙන්න වෙන්න වටපිට ඉන්න පෞකාරයන්ට මමට කිට්ටු වෙන්න බැරි වෙනවා. කිට්ටු වෙන්න බැරි වෙන්න බැරි වෙන්න මේ කල්යාණ මිත්‍රයෝ විතරක් මං වටා එකතු වෙන්න ගන්නවා. ඒක ඉස්සෙල්ලම අපි කොච්චර මේ ලෝකෙන් කල්යාණ මිත්‍රයෝ හොයන්න යනව වෙනුවට තමන් ඇතුලෙන් තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙනකොටම වටපිට ඉන්න පවිත මිත්‍රයන්ට ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ අන්න ඒක කරගන්න ඕනම් අපි විශේෂයෙන්ම එළියෙන් කල්යාණ මිත්‍රය හොයන්න යන්න ඕනේ. මෙන්න මේක තමයි මේ කල්යාණ මිත්‍ර අපි එළියෙන් හොයන්න එක වෙනුවට ඇතුල් පැත්තට හැරෙන එක තමයි කළ යුතු දේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැන් මේ සූත්‍රයේදීත් මුලින්ම මතක් කරනවා මේ ආනන්ද සායන්නාසේ කවස්සාවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරන මේ කෙනෙක් සෝවාන් වෙන්න නම් කළ යුතු දේවල් හතරක් තියෙනවානේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕනේ, ඊළඟට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ, ඊළඟට ඊළඟ දේ විදියට යෝනිසෝ මනසිකාරය සහ සද්ධර්මයේ හැසිරෙන්න ඕන කියන එක. දැන් පළවෙනි කාරණා දෙකම එළියෙන් ලබාගෙන දේවල්. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරත් ඒ වගේම කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරත් අපිට පිටින් හම්බ වෙන දේවල්නේ. අනිත් දෙක තමයි අපිට ඇතුලෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් මේ මොහොතට ඇවිල්ලා සතිමත් වෙන එක, අප්‍රමාද වෙන එක. අනිත් එක ඒ වගේම සද්ධර්මයේ හැසිරෙන එක. මේ පස්සේ කියපු දෙක තමන්ට කරන්න තියෙන දෙයක්. ඉස්සෙල්ලා කියන දෙක පිටින් අපිට ලැබෙන්න ඕන දෙයක්. ඉතින් මේ ආනන්ද සායනාසේ මේ මේ කතාව අහලා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා කියනවා මේ 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 ධර්ම මාර්ගෙන් භාගයක්ම තියෙන කල්යාණ මිත්‍රයෝ නිසා කියලා. ඇත්තටම මේ කාරණා හතරෙන් දෙකක්ම කල්යාණ මිත්‍රයෝ නිසානේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කියන්න එපා ආනන්ද, මේ ධර්ම මාර්ගයේ 100%ක්ම කල්යාණ මිත්‍රයෝ නිසාම හැදිච්ච එකක් කියලා. මේ අවස්ථාව අපි නිකන් විග්‍රහ කරලා බැලුවත් දැන් මේකත් අපි සමහර වෙලාවට කෙනෙකුට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ අර නිකන් අර දෙවියන් වහන්සේ ගලවනවා වගේ අදහසක් නේද මේ කිව්වේ කියලා. අනුන් මත යැපීමක් නේ, කල්යාණ මිත්‍රයෝ මත යැපීමක් ගැන නේද බුදුරජාණන් වහන්සේ මේ කිව්වේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. දැන් මේ කියන්නේ ඊට වඩා කල්යාණ මිත්‍රයෙක් ඉන්නෝ නම් එයාගෙන් තමයි අපිට දෙයක් ලබා ගන්න පුළුවන්. දැන් මෙහෙම කල්යාණ මිත්‍ර කවුරුවත් නැති කාලෙක බුදුරජාණන් වහන්සේ මෙහෙම බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ එයා තමන් තනියම මේ දේ හොයාගත්තේ. මේ කල්යාණ මිත්‍රෙක් හම්බුන්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේට. බුදු කෙනෙක් කියන්නේ එයා තනියම මේ ගමන ගිහිල්ලා තනියම මේක හොයාගත්තු කෙනෙක්. අනේ ඊට පස්සේ ඒ තනියම මග හොයාගත්තු කෙනාට පුළුවන් කල්යාණ මිත්‍රයෙක් වෙලා ලෝකයාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඇති අපි වගේ මෙහෙම ශ්‍රාවකය වෙන හැමෝටම කල්යාණ මිත්‍රයෙක්ගේ අවශ්‍යතාවය 100%ක්ම තියෙනවා. ඉතින් මේ ගමන ආරම්භ කරන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට මේ ගමන ලැබිලා තියෙනෝනේ. දැන් මේ ඉන්න පිරිස බැලුවාම මේ පිරිස දැනටමත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අරගෙන තියෙන්නේ. ඒ වගේම දැනටමත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා තියෙන්නේ. එතකොට ඒ පිරිසට අලුතෙන්ම කල්යාණ මිත්‍රය ආශ්‍රය අවශ්‍යයි, සද්ධර්මයේ ශ්‍රවණය අවශ්‍යයි කියලා අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් ඊළඟට ඉතුරුලා තියෙන තමන් තුළින් කළ යුතු දේවල් දෙක. මොකද්ද? මේ යෝනිසෝ මනසිකාරය සහ සද්ධර්මයේ හැසිරෙන එක. ඉතින් අර කලින් තිබුණ අවශ්‍ය දේවල් දෙක ලැබුණට පස්සෙත් ආයි ඒකම හොයනෝ නම් ඊළඟට ඒක කරන්නෙත් මෝඩකම. අපිට අර කියන්නේ සිරිපාදේ යන්න ඕන නම් මග වියදම් අවශ්‍යයි. ඒ වගේම ගමන යන්නත් ඕන. මග වියදම් හම්බුණාට පස්සේ ආයේ මග වියදම් හොය හොය ඉන්නවා කියන්නේ ඒකත් මෝඩකම. දැනටමත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා, සද්ධර්මය ශ්‍රවණය කළා තියෙනවා. ආයේ නැවත නැවත කල්යාණ මිත්‍රය හොයන්න ගිහිල්ලා සද්ධර්මය හොයන්න යනවා කියන්නේ මේ ලැබිච්ච අවස්ථාව මග හරව ගන්නත් කරන දේවල් එක පැත්තකින්. ඒක නිසා දැන් මේ පිරිස සලකලා බැලුවාම මේ ලැබිලා තියෙන අවස්ථාව තියෙන ඔක්කොම ලැබිලා තියෙන්නේ 100%ක් ලැබිලා තියෙන්නේ. ලැබුණාට පස්සේ ආයේ හොයන්න ගමනාවක් නැහැ. දැන් තියෙන තමන් එක්ක ඉන්න තියෙන්නේ. තමන් එක්ක ඉන්නවා කියන්නේ වෙන මේ මොහොතට ඇවිල්ලා තමන් එක්ක මේ කැලේකට ගිහිල්ලා එහෙම නැත්නම් ගහක් මුලකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඉන්නකොට කල්යාණ මිත්‍රය ඕනෙම නැහැ. සද්ධර්ම ශ්‍රවණේ අවශ්‍යම නැහැ. එළියෙන් සද්ධර්ම ශ්‍රවණේ අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමන්ට කරගන්න පුළුවන්. මේ මොහොතට ආවම තමන්ම තමයි ලොකුම භාණ්ඩාගාරය වෙන්නේ. පිටින් දේවල් හොයන්න ඕනමාවක් නැහැ. ඉතින් මේක කරගෙන යනකොට සමහර වෙලාවට මේ උනන්දුව ටිකක් අඩු වෙන්න පුළුවන්. ටික දවසක් යනකොට මේක එපා වෙන. අන්න ඒ වගේ දේවල් වෙනකොට අන්න ආයෙත් කැලෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ආයෙත් මේ අඳුරගත්තු කල්යාණ මිත්‍රයෙක් පොඩ්ඩක් ආශ්‍රය කරන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට විතරක් මේ ප්‍රයෝජනය සලකලා තමයි ආයේ කල්යාණ මිත්‍රයත් ආශ්‍රය කරන්නේ. නැත්තම් කල්යාණ මිත්‍රයා පස්සේ පන්න පන්න ඉන්නකොට ඒ මනුස්සයටත් එපා වෙනෝනේ. කල්යාණ මිත්‍රයා ඔයා තමයි කල්යාණ මිත්‍රයා මගේ පස්සෙන් ඉන්න මට මෙහෙ උදව් කරන්න කියලා පිටිපස්සෙන් එනකොට කල්යාණ මිත්‍රයාට උනත් එපා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ලැබිච්ච අවස්ථාවේ තමන් තනි වෙලා ඉන්නෝ නම් මේ මොහොතට ඇවිල්ලා ඉන්නෝ නම් ඒක එක පැත්තකින් තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ වගේම අපිට දැනට ලැබිලා ඉන්න කල්යාණ මිත්‍රයාටත් මම අනිත් පැත්තට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. දැන් මේකත් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ පිටින් කල්යාණ මිත්‍රයෝ හොයනෝ වගේම තමන් ඇතුළට ඇවිල්ලා මේ මොහොතට ඇවිල්ලා බලන් ඉන්නකොට තමන් තුළ කල්යාණ මිත්‍රයෙක් තමන් හදා ගන්නවා. අපි ලෝකේ ඉන්නේ ගොඩාක් දේවල් හොයන්නේ. දැන් ලෝකේ අපි ලෝකෙන් එළියෙන් හොයන වෙනුවට මෙහෙම ඇතුලෙන් බැලුවොත් අපි බලනවා නිවුස් බලනවා. එහෙම නැත්නම් ෆෝන් එක තියාගෙන ලෝකේ වටේ දෙන උපදූපට හොයනවා. දැන් මෙහෙම හොයන්නේ අපි කල්යාණ මිත්‍රයෙක් නැති නිසා නේද? ගෙදරින් ඉන්න මිනිස්සු කමන්ට කල්යාණ මිත්‍රයෝ කියලා හොඳටම විශ්වාසයක් නැති නිසා අපි එළියෙන් ගිහිල්ලා මේ එළියේ ඉන්න කෙනෙක් එක්ක ෆෝන් එකකින් කතා කරනවා. එහෙම නැත්නම් ගමේ මිනිස්සු එහා ගෙදර මිනිස්සයා කල්යාණ මිත්‍රයෙක් නෙවෙන නිසා අපි මේ ඇමරිකාවේ ඉන්න මිනිස්සෙක් ලංකාවේ ඉන්න මිනිස්සෙක් කතා කරනවා. මෙන්න මේ අරයා කල්යාණ පාප මිත්‍රයා මගහැරවල මේ ඈත ඉන්න කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන යනවා. ඉතින් ඒක ඇත්තටම මේ ඇත්තටම වටින්නේ නැහැ. ඒ වුණාට ඒ වෙනුවට අපිට පුළුවන් මෙන්න මේ වගේ වෙලාවක මට මෙන්න මේ වගේ කෙනෙක් හම්බුණා. ඒ මිනිස්සයාගේ හැටියට ඒ වෙලාවේ හැසිරෙනවා. කල්‍යාණ මිත්‍රය හොයාගෙන මෙහෙම දුර බැහැර යන්න ඕමනාවක් නැහැ. තමන්ට මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රයෙක් හම්බ වෙනෝ නම් හොඳයි. හම්බ නොවුනත් දැන් ඉන්න අවස්ථාවේ හැටියට දැන් මෙහෙම මේව එනකොට මේ පිරිස ගත්තොත් කල්‍යාණ මිත්‍රය අසුර ලැබිලා නැහැ තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කළා නැහැ තියෙන්නේ. නේ ඒ වගේ අයට ලැබිච්ච ඕන අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. විශේෂයෙන් හොයාගෙන යන්න කියලා උවමනාවක් නෑ. ඒ වෙනුවට කරන්න තියෙන තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනකොට දැන් තමන් තුළින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපේ අද දවසේ මාතෘකාව විදියට කරගත්තේ මෙහෙම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන කෙනාට ලැබෙන වාසි කීපයක්. ඉතින් අපි මෙච්චර වෙලා කල්යාණ මිත්‍රයෝ කොහොමද කියලා තමයි කතා කරේ. ඉතින් මේ කල්යාණ මිත්‍රයෙක් වුණාම තමන්ට කල්යාණ මිත්‍රයෙක් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන එකනේ අපි මෙච්චර වෙලා කිව්වේ. දැන් බාහිරෙන් කල්යාණ මිත්‍රයෙක් හොයන වෙනකොට තමන් ඇතුළෙන් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවා. තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. එතකොට එහෙම තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙනකොට මොනවද අපිට නැති වෙන්නේ? එහෙම නැත්නම් අපිට ලැබෙන ලාභ මොනවද කියලා බැලුවාම ඒ කෙනාට ජාති ධම්මා නැති වෙනවා. ජාතිය නැති වෙනවා. දැන් අපි මේ කල්යාණ මිත්‍රය කියලා හොයන්නේ මොකද? අපිට උදව් කරන කය නේද? ලෙඩක් දුකක් වුණාම උදව් කරන අය, කරදරයක් වුණාම උදව් කරන අය. දැන් මැරෙන්න යනකොට මැරෙන්න එකෙන් වළක්වන අයනේ කල්යාණ මිත්‍රය කියලා හොයන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ජාතිය නැති කියලා. ජාති ධම්මෙන් ගලවන එකන. එතන මැරෙන්න යන්නේ කානේ මේ කල්යාණ මිත්‍ර. මැරෙන්න යනකොට උදව් කරන කෙනා නෙවෙයිද කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ මෙහෙම බැලුවා. ජාතිය නැති කරන්න උදව් කරන කෙනා. එතකොට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියලා. දැන් මේ කියන එකත් එක්ක එතකොට නිකන් ගැලපෙන්නේ නැති ගතියක් වෙනවා නේද? දැන් කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුහාමුදුර කියන විදිහට ජාතිය නැති කරන්න උදව් කරන එක. දැන් අපි බැලුවාම මේ දැන් ලෝකේ සලකලා බැලුවාම දැන් ගොඩාක් මේ ආගම රැකගන්න, ජාතිය රැකගන්නනේ ගොඩාක් මහන්සි වෙන්නේ. එතන ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයෝ කියලා තමයි අපි සලකන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රය විදියට පෙන්වනකොට මේ ජාති ධම්ම නැති කරන එක්කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? මේ මමයා නැති කරන්න, මමයා විනාශ කරන්න උදව් කරන කෙනෙකුට තමයි කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේ මමයා ඉන්නකන් තමයි අපිට මේ ලෝකයේ තියෙන ඔක්කොම දේවල් තියෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ ඌමනාව තියෙන්නේ. ඒ වගේම පෞකාරයව හම්බු වෙන එකේ වැරද්ද තියෙන්නේ මමයා ඉන්නකන්. මමයා නැති කරනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් මමයා නැති කරන්න, මමයා විනාශ කරන්න උදව් වෙන කෙනා තමයි හොඳම කල්යාණ මිත්‍රයා වෙන්නේ. ඉතින් අපි කල්යාණ මිත්‍රයෝ කියලා එළියෙන් හොයන්නේ කවුද? මේ මෙහෙම මමයා විනාශ කරන්න උදව් කරන අයද? නැත්තම් මේ මමයා තව තවත් හොඳට ලොකු කරගෙන, මමයා තව තවත් පෝෂණය කරගන්න උදව් වෙන අයද අපි කල්යාණ මිත්‍රයෝ විදිහට තෝරගන්නේ කියලා. ඉතින් අපි පිටින් කල්යාණ මිත්‍රය සිලෙක්ට් කරගද්දී අන්න මේ ගැන හොයලා බලන්න. මේ ප්‍රසිද්ධියේ මමයා විනාශ කරන්න පුළුවන් කෙනෙක් හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා අපි සලකන්නේ නැහැනේ. ඒ වෙනුවට මේ මමයා පවත් ගන්න, මමයා මේ තව තව පෝෂණය කරන්න උදව් වෙන අය තමයි අපි කල්යාණ මිත්‍රයෝ විදිහට සලකන්නේ. අන්න ඒකත් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ජරා ධම්මා සත්ත පරිමුච්ඡති. මෙන්න මේ ජරාවට පත් වෙන එක නැති කරා. ඉතින් දැන් මේ අනිත්‍ය ජාතිය නැති කරා කියන්නේ ඊළඟට තියෙන දේවල් ඔක්කොම නැති වෙනවා කියලානේ. ජරාවට පත් වෙන එක, ලෙඩ වෙන එක, මරණයට පත් වෙන එක, එහෙම නැත්නම් ශෝක දුක් වලට පත් වෙන එක නැති කරන්න උදව් වෙනවා කියලා අනිත් වාක්‍ය වලින් කියන්නේ. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනකොට මෙන්න මේ විදිහට අනිත් දේවල් ඔක්කොම එන්නේ මේ ජාතිය නැති කිරීම හරහා තමයි අනිත් දේවල් ඔක්කොම නැති වෙන්නේ. ඉතින් මේක ජාතිය නැති කිරීම තමයි ප්‍රධානම දේ. කල්යාණ මිත්‍රයෙක් උදව් කරන්න ඕනේ මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා. වෙන මොහොකටවත් නෙවෙයි. ඉතින් ගොඩාක් වෙලාවට අපි කල්යාණ මිත්‍රයෝ හොයන්නේ වෙන දේවල්ට. ඉතින් ඒ වගේම මේ අපි දැන් මේ වෙලාවේදී ටිකේම විනාඩි ගානේදී කතා කරා වගේ තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනෝ නම් අන්නේ කල්යාණ මිත්‍රයා වෙන පිට මිනිස්සුන්ටත් ඉබේම කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. එතකොට වටපිට ඉන්න මිනිස්සු මේ ඉබේම තේරෙනවා. එයාට තේරෙනවා මේ ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්, මේ හොඳ කෙනෙක්. පෞකාරයන්ට එයාට කිට්ටු වෙන්න බැරි වෙනවා. ඒ තමන්ට ඒ වගේම වටපිට ඉන්න හොඳ මිනිස්සු තමයි කිට්ටු වෙන්නේ. දැන් මේක මේ බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරන්ටත් කියනවා. මෙහෙම තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා අප්‍රමාදව වැඩ කරනෝ නම් එන අප්‍රමාද වීම ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ පිටින් කල්යාණ මිත්‍රයෝ හොයන එක ගැන මේ කිසිම එක වචනයක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේ ඇතුලෙන් අප්‍රමාද වෙන එක තමයි කියන්නේ. අප්‍රමාද වීම තමයි එකම කල්යාණ මිත්‍ර ධර්මය තමන්ට කරන්න පුළුවන්. මෙහෙම තමන් අප්‍රමාද වෙනකොටම තමන්ගේ හිත තුළ ඇති වෙන මෙහෙම නරක සිතුවිලි, මේ වැරදි සිතුවිලි, ආසාවල් තමන්ටම තේරෙන්නේ. එතකොට ඒ වැරදි සිතුවිල්ලකින් වෙන අපරාධය තමන්ට කරගන්න යන අපරාධය තමන්ටම නවත්ත ගන්න පුළුවන්. දැන් අපිට ඇමරිකාවේ ඉන්න මිනිස්සේ කොච්චර පෞකාරයක් වුණත්, කොච්චර දුෂ්ට මිනිස්සෙක් මිනිසෙක් වුණත් එයාට මට කරන්න පුළුවන් අපරාධය ගොඩක් අඩු දෙයක්. ඒ වගේ මගේ පිට ඉන්න කෙනෙක්ම නිස්සරණ වනේ ඉන්න කෙනෙකුට අර ඇමරිකාවේ ඉන්න මිනිසෙකුට වඩා වැඩි අපරාධයක් මට කරන්න පුළුවන්. ඒ වගේ මගේ ළඟම ඉන්න කෙනෙක් ගත්තොත් අන්න එයාට අරිටත් වඩා වැඩියෙන් මට අපරාධයක් කරන්න පුළුවන්. ඒ හැමෝටම වඩා මට වැඩියෙන් අපරාධයක් කරන්න පුළුවන් මගේ හිත තුළ තියෙන මේ නරක සිතුවිල්ල. එතකොට මේ වැඩිම පෞකාරයා, වැඩිම නරක මිත්‍රයා වෙන්නේ තමන් හිතේ තියෙන නරක සිතුවිල්ල. පිටින් ඉන්න කෙනෙකුට පිටින් කොච්චර පෞකාර මිත්‍රයන්ටත් වඩා තමන් හිත ඇතුලේ ඉන්න එක නරක සිතුවිල්ලකට පුළුවන් මේ අර පෞකාර මිත්‍රයෝ ලක්ෂ ගානකින් කරන වැරද්දට වඩා ලොකු වැරද්දක් කරන්න. ඉතින් මෙන්න මේ වැරද්ද අඳුර ගන්න එක තමයි තියෙන්නේ. ඒ අඳුර ගැනීම තමයි අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ. තමන්ගේ හිතන මෙහෙම නරක සිතුවිල්ලක් වැරදි දෙයක් එනකොට මේක අඳුරගත්තා නම් ඔන්න පෞකාරය ළඟටම එනකොටම අඳුරගත්තා වෙනවා. එහෙම අඳුර ගැනීම තරහා මෙන්න පෞකාරයෙන් ගැලවෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී හයිලයිට් කරලා පෙන්වන්න යන්නේ. මේ එළියෙන් පෞකාරය හොයලා ඒ අයට මේ ධර්මයේ දේශනා කරන එක වළක්වනවා වෙනුවට තමන් ඇතුලෙන් තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තමන් ඇතුලට නැවිලා කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ මොකද අප්‍රමාදී වෙන එක. වෙන කිසිම දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ අප්‍රමාදී වෙන එකම විතරයි. එතකොට තමන් තුල ඇති වෙන මේ නරක දේවල් හිත ඇතුලේ ඉන්න පවිත මිත්‍රය තමන්ටම තේරෙන්නේ. එළියේ ඉන්න පවිත මිත්‍රය නෙවෙයි, හිත ඇතුලේ ඉන්න පවිත මිත්‍රය. තමන් තුල ඉන්න පවිත මිත්‍රය, තමන් තුල ඉන්න කල්යාණ මිත්‍රය තමන්ටම අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම කාලයක් ගිහිල්ලත් නෙවෙයි අඳුරගන්නේ, මේ මොහොතෙමයි අඳුරගන්නේ. අන්න ඒ අවස්ථාවේදීම අඳුරගත්තා. ඒ වෙලාවේදීම යාට යන්න අවශ්‍ය දේ කරා. ඉතින් යන්න අවශ්‍ය දේ කරනවා කියන්නේ මොකද්ද? මේ පවිත මිත්‍රෙක් ආවහම එයා ගණන් ගන්න නැතුව ඉන්න එක විතරයි. තෝ ඵලයන් කියලා එළවන එක නෙවෙයි. එළවන්න ගත්තොත් එයා තව තව ළඟට එනවා. ඒ වෙනුවට තියෙන මේ පවිත මිත්‍රෙක් ආවහම එයා ගණන් ගන්න නැතුව ඉන්න එක තමයි ලොකුම දේ තියෙන්නේ. දැන් අපි පවිත මිත්‍රයා වුණත්, කල්යාණ මිත්‍රයා වුණත් අපි වටිනාකමක් දෙන තරමට තමයි එයා ළඟට එන්නේ. ඉත එහෙම ළඟට එන්නේ එයාත් අයින් කළ දැම්මනම් ඔන්න ඒකත් එතකොට අපි දන්නේම නැතුව මේ පවිත්‍ර මිත්‍රයාගෙන් අය ඈත් වෙනවා. ඒතර කරන්න තියෙන හොඳම දේ තමයි පවිත්‍ර මිත්‍රයා කියලා එහෙම නැත්නම් පවිත්‍ර සිතුවිල්ල තමන් හිත තුළ අඳුර ගැනීම. ඒක තමයි ලොකුම කල්යාණ ධර්මය. තමන් හිත තුළ එන පවිත්‍ර ධර්මය අඳුරගත්තා නම් පවිත්‍ර සිතුවිල්ල අඳුර ගැනීම තමයි එකම දේ තියෙන්නේ. තමයි අප්‍රමාද වීම. ඉතින් ඒ හරහා අපිට තමන් අවට ඉන්න මිනිස්සුත් මොන වගේද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. මේ සතිමත් වෙනවත් එක්කම අපිට පුළුවන් වටපිට ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලි මේ වගේද කියලා තේරුම් ගන්න. මට මේ වගේ අවස්ථාවකදී මෙහෙම සිතුවිල්ලක් ආවනම් මේ වගේ දේවල් මම කරනවා නම් වටපිට ඉන්න මිනිස්සු දෙයක් කරනකොට මෙයා හැරෙනකොටම තේරුම් ගන්න පුළුවන් මෙයා ඊළඟට කරන්න මේ වගේ දෙයක් නේද කියලා. ඔන්න ඒ හරහා අපිට පිට ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමන් තුළ මෙහෙම නරක සිතුවිල්ලක් එනකොටම මුලදිම ආරම්භයේදීම අඳුර ගන්න පුළුවන්. අඳුරගෙන යාට වටිනාකමක් නොදුන්නා නම් එයා ඈත් වෙලා යනවා. එනේ දේ කරන්න පුළුවන්. එතන මේ අප්‍රමාද වීම හරහාම තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවා. එනේ ඒ විදිහට තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වුණාට පස්සේ මේ රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉස්සෙල්ලා අප්‍රමාදී වෙලා තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් කියලා රජතුමා අන්තපුරයට ගියා නම් මේ අන්තපුරයේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේ රජතුමා මේ කල්යාණ මිත්‍රයෙක් අප්‍රමාදී වෙලා තමයි මෙතෙන්ට ආවේ කියලා. යන්න ඒ අවස්ථාවේ මේ මිනිස්සුන්ට තේරෙනවා මේක. ඒක තේරිලා ඒගොල්ලොත් මේ අප්‍රමාදී වෙනවා. ඒගොල්ලොත් කල්යාණ මිත්‍රයෝ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි පිටින් කල්යාණ මිත්‍රයෝ හොයන්නනේ ගියේ. අන්න ඒ වෙනුවට බුදුහාමුදුරුව මේ රජතුමාට කියන්නේ ඉස්සෙල්ලා තමන් අප්‍රමාදී වෙලා තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් කියලා අන්තපුරයට ගියා නම් ඔන්න ඒ මිනිස්සුත් ඒ වෙලාවේදී කල්යාණ මිත්‍රයෝ ඒ වෙලාවට විතරක් හරි කල්යාණ මිත්‍රය වෙනවා. ඒ වෙලාවට විතරක් හරි අප්‍රමාද වෙනවා. ඒ වගේම අන්තපුරයට විතරක් නෑ තව වෙන සහකාර මේ රජවරු ළඟට ගියා නම් අන්න ඒගොල්ලන්ටත් තේරෙනවා මේ මිනිස්යාගේ වෙනසක් සිද්ධ වෙනවා කියලා. තා අප්‍රමාදී වෙලා තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් කියලා වෙන රජවරු ළඟට ගියා අන්න ඒගොල්ලන්ටත් තේරිලා ඒගොල්ලොත් කල්යාණ මිත්‍රයෙක් බවට අප්‍රමාදී බවට පත් වෙනවා. ඒ වගේම වෙන ගමකට ගියත් වෙන නගරයකට ගියත් වෙන නියම් ගමකට ගියත් කොහේ ගියත් තමන් අප්‍රමාදී වෙලා තමන් කල් තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙලා වෙන කොහේට ගියත් අන්න එතෙන්දෙත් ඒ වටපිට ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මෙයා තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය. ඉතින් මේක වචනෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ අර සීලය කියන එක ලෝකේ වටේම පැතිරෙනවා කියනවනේ. අන්න ඒ වගේම තමයි මේ කල්යාණ මිත්‍ර ධර්මය තමන් අප්‍රමාදී වෙලා වැඩ කරනවා නම් වටපිට ඉන්න මිනිස්සුන්ටත් මේක ඉබේම තේරෙනවා. ඒක නිහඬ බණක් වෙනවා. මේ ලොකුවට ප්‍රසිද්ධ වෙලා ලොකුවට බණ කියන්න ඕමනාවක් නැහැ. මම කල්යාණ මිත්‍රයෙක් කියලා බෝඩ් ගහගෙන ඉන්න ඕමනාවක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් වෙන තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනවා. කොහොමද කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ? අප්‍රමාදී වෙනවා. වෙන කිසිම දෙයක් නෙවෙයි. අප්‍රමාදී වෙලා මේ මොහොතට ඇවිල්ලා සතිමත් වෙනවා කියන්නම ඒක තමයි කරන්න පුළුවන් ලොකුම කල්යාණ මිත්‍ර බව. එහෙම කල්යාණ තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනකොටම ලෝකයටත් මම කල්යාණ මිත්‍රයෙක් වෙලා. ඒ වගේම පිටින් කල්යාණ මිත්‍රයෝ හොයන්න උවමනාවකුත් ඇති වෙන්නේ. මේ වෙලාවේ මම කල්යාණ මිත්‍රයෙක් නම් පිටින් කල්යාණ මිත්‍රය වෙන අය කල්යාණ මිත්‍රයෝ නෙවෙයි ඒගොල්ලෝ වැරදි කියලා හොයන්න උවමනාවකුත් නැහැ. මේ ලැබෙන මොන අවස්ථාව වුණත් කල්යාණ මිත්‍රයෙක් වුණත් පෞකාරයෙක් වුණත් ඒ අවස්ථාවේ හැටියට එතනට ගිහිල්ලා පෞකාරය නම් පුළුවන් තරම් ඉක්මනින් එතනින් ගැලවිලා තමන් ජාමේ බේරගෙන ඉන්න පුළුවන්. ඉතින් එහෙම කල්යාණ මිත්‍රයෙක් තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනකොටම පුළුවන් තරම් මේ ලෝකයේ එළියෙන් කල්යාණ මිත්‍රය හොයන්න උවමනාවක් වෙන්නේ. ඒ ඇතුළෙන්ම තමන්ට හොඳ තමන් මේ ඉන්නේ හොඳ ශක්තිමත් අවස්ථාවක. එළියෙන් කල්යාණ මිත්‍රයෙක්වත් උවමනාවක් නැහැ. පිටින් කිසිම ආධාරයක් උවමනා නැතුව මේ කැලේකට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. මගේ තමන්ගේ වැඩක් බලා ගන්නවා කියන්නේ ඊට වඩා දෙයක් නෙවෙයි. මේ ලෝකයට කරන්න පුළුවන් හොඳම කල්යාණ මිත්‍රයෙක් වෙන එකේ හොඳම දේ තමයි මේ ලෝකයට කල්යාණ මිත්‍රය වෙන්න යනවට වඩා තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන එක. එහෙම නැත්නම් මේ ලෝකයට දේවල් පෙන්නගෙන ඉන්නවට වඩා මේ ඇතුළට වෙලා ඇතුළට හැරිලා නිහඬ බණක් කියන එක. පිටට දේවල් කරනව වෙනුවට ඇතුළට හැරිලා තමන් නිහඬව මුකුත්ම නොකර ඉන්න එක. දේවල් කරන්න කරන්න ඒක හැම දෙයක් මොකක් හරි ඒක අඩුවක් තියෙනවනේ. සබ්බේ සංඛාර අනිච්චානේ සබ්බේ සංඛාර දුක්ඛම්. කල්යාණ මිත්‍රයෙක් වුණත් ඒකත් දුකට හේතුවක් වෙනවා. මුකුත්ම නොකර හිටියානම් අන්න ඒක තමයි ඊටත් වඩා ලොකුම කල්යාණ මිත්‍රත්වය. ඉතින් මුකුත්ම නොකර ඉන්නවා කියන්නේ මොකද්ද? මේ වෙලාවට ඇවිල්ලා මේ දැනෙන දේත් එක ජීවත් වෙන එක. තවත් විදිහකින් සතිමත් වෙනවා කියන එකම තමයි මේ හොඳම කල්යාණ මිත්‍රත්වය. අපි පිටින් කල්යාණ මිත්‍රයෝ හෙව්වා මෙන්න මේ වගේ අය මෙහෙමයි කියලා හොය හොය හිටියා. ඒ වෙනුවට ඇතුලෙන් Taman කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. ඒ වගේම Taman කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන හොඳම දේ තමයි මේ ඇතුලට නැවිලා මුකුත් නොකර වෙන දේත් එක්ක ඉන්න එක, Tamanගේ හිතත් එක්ක ඉන්න එක තමයි ලොකුම කල්යාණ මිත්‍රත්වය කියලා. අන්න ටික ටික ඇතුලට නැවුණා. ඉතින් අන්න එහෙම ඇතුලට නැවෙන්න Tamanටම තේරෙනවා මේ මොකද්ද ලෝකේ ස්වභාවය කියලා. Taman කොච්චර මෙහෙම Tamanගේ හිත තුළ මොන වගේ දේවල්ද තියෙන්නේ, මේ ලෝකය පවත්වගෙන යන්න මමයන් පවත්ව ගන්න කොච්චර මහන්සි වෙනවාද, කොච්චර අවිද්‍යාවක් Taman තුළ තියෙනවාද කියලා තේරෙන්න අන තමන්ගේ පවිතුකම තමන්ටමයි තේරෙන්නේ. අන්න ඒ හරහා මේ ලෝකයෙන් ගැලවෙන්න වුම නව තමන්ටමයි ඇති වෙන්නේ. අන්න ඒ හරහා මේ ලෝකයෙන් ගැලවෙන්න අවස්ථාව තමන්ට උදව වෙනවා. ඒක තමයි ලොකුම කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍රයවත් පව්කාරයවත් කවුරුවත් උවමනාවක් නැහැ. තමන්මයි තමන්ට හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙලා, ඇතුලෙන් කල්යාණ මිත්‍රයෙක් වෙලා තමන්ට මේ ගමන ඉවර කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් අපි උත්සාහ කරේ මේ විදිහට තමන්ගේ ඇතුල් පැත්තට හැරිලා ඒක වටිනාකම් පෙන්වලා දීලා කල්යාණ මිත්‍රයෙක් වීමට තමන්ට පුළුවන් කියලා. පිටින් අය හොයන වෙනකොට මේ ලැබිච්ච අවස්ථාවෙන් ඕනතරම් අවස්ථාවක් තියෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ ලැබිච්ච අවස්ථාව උපරින් ප්‍රයෝජන ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු ආසනාව වේවා. ඒ වගේම මේ විදිහට තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා මේ භවයේදීම මේ තමන්ගේ කල්යාණ මිත්‍රත්වයෙන් මේ ජාතිය විනාශ කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනාව ඇතුව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් අපිට බොහොම වටින ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. මේ තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා, පිටින් කල්යාණ මිත්‍රය වෙනවා වෙනුවට තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙලා මේ සසර ගමන කෙලවර කරන්නේ කොහොමද කියන කාරණාව ගැන සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේ එන කොසල් රජතුමාට කරන ලද මේ කල්යාණ මිත්‍රයෝ සම්බන්ධයෙන් කොසල් රජතුමාට කරන ලද දේශනාවක් ආශ්‍රය කරගෙන තමයි අද දවසේ අනුශාසනාවට මාතෘකා වුණේ. එදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ධර්මීය ගැළපෙන්නේ ඇත්තම කල්යාණ මිත්‍රයන්ට. ඒ වුණත් මේ අපි සාමාන්‍ය අපි මිනිස්සු වර්ග කරන විදිහට නෙවෙයි, ලොක්ෂාන්තමාමණි ගෞතම භාග්‍යතුන් වහන්සේ මේ හොඳ නරක නැත්නම් කල්යාණ මිත්‍ර පාප මිත්‍රයෝ වෙනත් වෙන් කරේ කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. උදාහරණයක් විදිහට මේ කේශී සූත්‍රයේ අදාළ කරගෙන මේ අශ්වයන් දමනය කරන පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරපු උදාහරණයක්. ඔහු කොහොමද අශ්වයෝ මෙල්ල කරන්නේ, මේ මෙලෙක් විදිහට මෙල්ල කරනවා, නැත්නම් රළුවට මෙල්ල කරනවා, මෙලෙක් හෝ රළු ආකාර දෙකෙම මෙල්ල කරනවා, එහෙමත් මෙල්ල කරන්න බැරි අය අතහැරලා දානවා, මරලා දානවා කිව්වා වගේ. ඒ උදාහරණෙම තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. හොඳින් කෙනෙක්ට කියනවා ටිකක් සැරෙන් කියනවා, එහෙම නැත්නම් ඒ දෙවිදියෙම කියන එහෙමත් කරන්න බැරි කෙනෙක්ව මරලා දානවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එතකොට මේ කේශී අහනවා මේ සත්‍ය මරණික වැරැද්දක් විදියට දකින්න ඔබ වහන්සේ කොහොමද මේ ශ්‍රාවකයන්ව මරන්න කිව්වහම, ඒ කියන්නේ එහෙම එහෙම සද්ධර්මයේ නොදිය යුතු කෙනෙක්ව එහෙම අත්හැරලා දානවා, ඒක මරණයට හා සමානයි කියන කාරණේ තමයි එතන පැහැදිලි කරන්නේ යෙදුනේ. මේ කාරණා සියල්ලම පැහැදිලි කළා කරුණීය ස්වාමීන් වහන්සේ මතක් කරේ. ඇත්තටම අපි බාහිරින් කල්යාණ මිත්‍රය හොයනවා වෙනුවට තමන්ට තමන් මුලින්ම කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පිට මිනිස්සු හරියට දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක. තමන්ගේ සුභසිද්ධිය සලස ගන්න පුළුවන් තමන්ට පමණයි. බාහිර පුද්ගලය වුණත් මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන අනිත්‍ය ස්වභාවයක් තියෙන නිසා මේ දැන් කල්යාණ මිත්‍රයා විදිහට පේන කෙනා වුණත් තව ටිකකින් ඒ ස්වභාවය නැති වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ වගේම මේ අපිට ආශ්‍රය ලැබෙන කල්යාණ මිත්‍රයන්ගෙන් වගේම පාප මිත්‍රයන්ගෙන් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. يعني කල්යාණ මිත්‍ර කරන දේවල් වලින් අපි කල්‍යාණ මිත්‍රෙක් විදිහට අනිත් අයට කළ යුතු දේවල් ඉගෙන ගන්නවා වගේම අපිට ඉන්න අපිට ආශ්‍රය ලැබෙන පාප මිත්‍රයන්ගෙන් අපි අනිත් අයට නොකළ යුතු දේවල් ඉගෙන ගන්න පුළුවන් කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම පාප මිත්‍රයෝ වර්ග හතරක් අඤ්ඤ දත්තු හර වචී පරමණුප්පිය බාණී සහ පාය සහය වශයෙන් පාපමිත්‍රන් හතර වර්ගයක් ලොකු මමෙන් ගෞතම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙනවා කියලා පැහැදිලි කරා. එහෙදි මේ අපාය සහය කියන මේ නිර්වචනයට ඒ පදයට ඔබ වහන්සේ දීපු නිර්වචනයට මම හරි කැමතියි. ඒ කියන්නේ මේ අපිට මේ වර්තමාන මොහොතේ ඉන්න ඉඩ නොදෙන යමෙක් ඉන්නවා නම් ඒ ඕන කෙනෙක් අපාය සහය වෙන්න පුළුවන් කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම අතුල් පැත්තට හැරෙන්න හැරෙන්න අපි අපාය සහය මිත්‍රන්ගෙන් ඉවත් වෙනවා කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ගිහියන් දැස බැලිය යුතු වන්නේ ප්‍රපාතයක් දේශ බලන ආකාරයෙන් කියලත් උන්වහන්සේ මතක් කළා. තමන්ට අවශ්‍ය දේ කරගෙන සත්‍ය ලබාගෙන උන්ගෙන් හැකිතා කැතිලා ඉන්න ඕන කියන කාරණය හඳ වගේ වෙන්න ඕන කියන කාරණය පැහැදිලි කරා. මේ අපි කල්යාණ මිත්‍රෙක් තමන්ට කල්යාණ මිත්‍රෙක් වෙන්න වෙන්න මේ වටපිටාවේ ඉන්න පවිට මිත්‍රවන්ට තමන්ට ලං වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියන කාරණය පැහැදිලි කරා. ඒ වගේම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට මේ සෝවාන් වීමට පුද්ගලයෙකු විසින් සම්පාදනය කළ යුතු කාරණා හතර ගැන අහන ප්‍රශ්නේදී ආනන්ද තෙරුන් වහන්සේ කියන ආකාරයට ධර්ම මාර්ගයේ 100%ක්ම මේ 50%ක්ම කල්යාණ මිත්‍රයන් මත පදනම් වෙනවා කියන කාරණේට මේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ 50%ක් නෙවෙයි, මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත කියන එක තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඒ තමන්ට තමන් කල්‍යාණ මිත්‍රයෙක් වෙනකොට අපිට මේ බාහිරේ අවශ්‍යතාවයක් නැහැ. තමන් එක ඉන්න පුළුවන් තාක්කල් මේ අප්‍රමාදීව මේ අපේ ගමන පැහැදිලි කරගන්න, එහෙම නැත්නම් ඒ ගමන යන්න අපිට තමන්ට තමන් තමයි කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕන කියන එක පැහැදිලි කරා. ඒ වගේම මේ කල්යාණ මිත්‍රයෙක් වුණාම ලැබෙන ලාභ විදිහට ජාතිය නැති වෙනවා. එතනින් එහාට කියන්නේ මම නැති කරගන්න උදව් කරන කෙනෙක් තමයි මෙතන ලාභ සත්කාර දෙන කෙනෙක් නෙවෙයි කල්යාණ මිත්‍ර කෙනෙක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ජරාව නැතිවීමෙන් පස්සේ ජාතිය නැති කිරීමෙන් පස්සේ ජරාව ආදී වශයෙන් තියෙන මේ මම නිසා උපදින හැමදේම නැති කරන්නත් කල්යාණ මිත්‍රයා උදව් වෙනවා කියන එක පැහැදිලි කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මතක් කරපු තවත් විශේෂ වැදගත් කරුණක් විතර මට මතක් කරන්න පුළුවන් වෙන්නේ මේ මට වැඩිපුරම නරකක් කරන්න පුළුවන් නැත්නම් තමන්ට වැඩිපුරම නරකක් කරන්න පුළුවන් ඈත දුර ඈත ඉන්න කෙනෙක්ට ඊට වඩා ද එහෙම නැත්නම් කියන්නේ දුර ඉන්න කෙනෙක්ට අපිට කරන්න පුළුවන් නරක බොහොම අඩුයි. ඊට වඩා සමීපේ ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් නරකෙම නැත්නම් බරද වැඩි, ළඟම ඉන්න කෙනෙක්ට අපිට කරන්න පුළුවන් හානිය වැඩි. ඒ සියලුම හානි වලට වඩා වැඩි අපේ හිතේ තියෙන නරක සිතුවිල්ලක් නිසා අපිට කරන්න පුළුවන් හානිය. ඒක නිසා ඒ නරක සිතුවිල්ල අපේ හිතේ තියෙන නරක සිතුවිල්ල ඒ මොහොතම හඳුනා ගැනීම අප්‍රමාදයයි. ඒ හඳුනා ගැනීමම තමයි කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. එහෙ කියන කාරණය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එහෙම ඒ හඳුනා ගැනීමෙන් අපිට මේ ගැළවීම කරන්න පුළුවන්. ඒක නිසා මේ තමන්ගේ හිත ඇතුලේ තියෙන පාප මිත්‍රයන් සහ කල්යාණ මිත්‍රයන් අඳුරගෙන ඒ මොහොතේ ඒක ළඟ දැකලා අප්‍රමාදී වෙලා මේ සංසාර ගමන නිම කරන්න පුළුවන් කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. සමස්තයක් වශයෙන් ගත්තොත් මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ අපි එළියෙන් යශෝතරාවක් හොයනවා නම් අපි ඉස්සෙල් සිද්ධාර්ථ කෙනෙක් වෙලා ඉන්න ඕනි කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කරා. කියන්නේ අපි හරි කල්‍යාණ මිත්‍රෙක් වුණා නම් අපි කල්‍යාණ මිත්‍රෙක් ඉඳ කල්‍යාණ මිත්‍රෙක් වෙලා ඉන්න ඕනේ. ඊටත් වඩා වටින්නේ ඇත්තටම තමන්ට තමන් කල්‍යාණ මිත්‍රෙක් වීම. එහෙම වෙන්න පුළුවන් මේ මොහොතට සතිමත් වෙන කෙනෙක්ටයි ඒ අප්‍රමාදී ගතියට තමයි කල්‍යාණ මිත්‍රෙක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මම හිතන්නේ මේ අපි හැමෝටම බොහොම වටින හරවත් දේශනාවක්. අපි හැමදෙනාගේ මේ සතිමත් ගමන දිනු කරගන්න එක ඒ දේශනාව වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ හරවත් දේශනාව අපි වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන අද අපේ වැඩසටහන ඊළඟ කොටස තියෙන්නේ. ආධුනික පිරිස සඳහා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කළ තියෙන මේ උපදේශ පත්‍රිකාව බෙදා හදා ගන්න මම හිතනවා හැම දිනාටම මේ මම මේ ෂෙයා කරලා තියෙන ලියවිල්ල පේනවා ඇති. අපි හැමදාමත් මතක් කරනවා වගේම මේ සතිමත් බව කියන්නේ ඕන අවුරුදු පහකට වැඩි ඕනම පුද්ගලයෙක්ට ඕනම තැනකදී කරන්න පුළුවන් දෙයක්. ඒකට අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න ඕන කියන උවමනාව සහ ඒකට අපි ඒ උවමනාව නිසාම හදාගත්ත කාල වේලාවක් හදා ගැනීම. සාමාන්‍යයෙන් සතිමත් බව මුලින්ම පුරුදු පුහුණු කරන කෙනෙක්ට උපදෙස් ලැබෙන්නේ සතිමත් ඇවිදීමෙන් සහ සතිමත් ඉඳ ගැනීමෙන් මේ මාර්ගය පැහැදිලි කරගන්න හිම නැත්නම් ප්‍රතිපදා වඩා ගන්න කියන එක. ඒ සඳහා වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් නිස්සරණවාන ආශ්‍රයෙන් නිෂ්පාදනය වෙලා තිබුණත් මම එයින් වීඩියෝ දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. මම දැනටමත් මේ උපදෙස් මික්සෙලාර් එකට සහ Zoom chat එකට යොමු කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ සතිමත් ඇවිදීම සහ ඉඳ ගැනීම සම්බන්ධයෙන් මූලික උපදෙස් ආය බලලා ඒව අලුත් කරගෙන ඉන්න අලුතෙන් එන කෙනෙක් නම් මේ ටික බලලා මේ ගැන තියෙන තොරතුරු ටික හදාරලා දැනගෙන වැදගත්ම දේ තමයි අපි මේ දිනකට පොඩි හරි වෙලාවක් ඒ සඳහා වෙන් කරගෙන මේ සතිමත් බව පුහුණු කරන එක. සතිමත් ඉඳ ගැනීමෙන් සහ සතිමත් ඇවිදීමෙන් මේක පුරුදු කළා. අවම වශයෙන් පැය දෙකක වගේ කාලයක් සම්පූර්ණ වුණාට පස්සේ ඔබේ අත්දැකීම් මේ විදිහට සඳහන් කරන්න මේක. තමන් ඉඳගෙන ඉන්නකොට කොහොමද දැනුනේ, ඇවිදිනකොට කොහොමද දැනුනේ කියලා ඒ විදිහට ඒතරතුරු තමන්ට තේරෙන විදිහට සරලව සඳහන් කරලා අපිට යොමු කරන්න පුළුවන් Google Form එක සහ ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හැම ඉරිදාම දැන් අද අපි කරේ 131 වෙනි වැඩසටහන. හැම ඉරිදාකම මේ වෙලාවට ලංකා වෙලාවෙන් උදේ 7ට, එහෙම නැත්නම් මෙල්බන් වෙලාවෙන් දවල් 12ට මේ වැඩසටහන පැවැත්වෙනවා. ඉතින් ඔගලන් වාර්තා ලිව්වත් නැතත් ඉදිරිපත් කළත් නැතත් වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. එතකොට තමන්ගේ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවට තමන්ට අවශ්‍ය උපදෙස් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ නැත්තත් අනිත් අයගේ වාර්තා වලින් වුණත් අපිට ලබා ගන්න බොහොමයක් උපදෙස් තියෙනවා අපේ ඒ මාර්ගය දියුණු කරගන්න. ඉතින් ඒක නිසා හැම දිනාටම සතිමත් බව වඩනවා වගේම වාර්තා ලියනවා වගේම වැඩසටහන් සම්බන්ධ වෙන්නත් කියලා මතක් කරනවා. එතනින් අපි උපදෙස් ලබා දීමේ සැසිය අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අද දවසට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ වාචික වාර්තාවට ඉඩ තියෙනවා. වාචික වාර්තාවලට ඊට ප්‍රස්තාව ලබා දීම සඳහා අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධ වෙන්නයි අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවද?
කුසල සාන්නාංශ නම් වැඩියේ නැහැ තාම. බලමු ඉතින් සාන්නාංශ වැඩනකම් අපි කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි.
කුසල සායන්ස එන්නේ නැහැ කියලා ආරංචියක් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔබ වහන්සේට මේ ප්‍රශ්න උත්තර වැඩසටහන කරගෙන යන්න කියලා පාද නමස්කාරයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් මම නාමන්තට ආරාධනා කරනවා ප්‍රශ්න උත්තර වැඩසටහන මෙවන විදිහට.
බොහොමත්ම පින්, බොහොමත්ම ස්තුති රාජිකා. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන්, නම කියන්න අවසරයි. ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරනවා. ඒ වගේම වහන්සේගෙන් අවසර පතනවා මේ වාර්තා සැසිය ආරම්භ කිරීමට සහ සියලු සභාවේ සිටින සියලු දෙනාගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ අපට අද දිනේ එක ලිඛිත වාර්තාවක් ලැබී තිබෙනවා. එය දැන් ඉදිරිපත් කරන්නද?
හොඳයි,
අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද ධම්සභාවෙන්ද අවසරයි. සක්මන මද වේගයෙන් ආරම්භ කළද පාදයන් වෙත මනාව සතිය පිහිටීමත් සමගම සක්මනේ වේගය වැඩි වී ගියේය. පාද ස්පර්ශයන් දෙකක් අතර ඇති හිස් තැන නොපෙනී ගොස් තනි ස්පර්ශයක් ලෙස දැනෙන පරිදි සංඥාව විපරිණාමය විය. අවටින් නැසෙන ශබ්ද වෙත සිත ඇදී ගියේ නැත. ඒවා නැසුණක් මෙන් කන වෙතින් ප්‍රතික්ෂේප වී ගියේය. එම ශබ්දවලින් පැමිණි දුහුංකාරයේ පමණක් සිත තුළට එමින් කිසියම් ඡායාවක් පමණක් පෙන්වා නික්මී ගියේය. සක්මන මනෝරම්ම්‍ය ගති ඇති ආරාමයක් පරිත්තෙන් සිත තුළ ප්‍රබල විවේකයක් ඇති කළේය. එම විවේකයට ඇතිවන්නා වූ සියුම් හා තියුණු ඇල්මද නිරීක්ෂණය විය. ඒ සමගම සක්මනද ඉබේම සිදුවෙමින් පවතිනා බවද දකින්නට හැකි විය. සිතුවිලි කෙතරම් ගලාගෙන ආවද ඒ සිතුවිලි සියල්ලද පාද ස්පර්ශයන්ගේ ඇති විවරණකාරක ස්වභාවයට සමාන ස්වභාව ඇති බවද අත්දැකෙමි. සක්මන කෙතරම් ඒකාකාර බවක් බාහිරයෙන් පෙනුනද ඇතුළතින් එය බොහෝසේ වෙනස් වෙමින් සතිය සමග එකතු වෙමින්ද වෙන්වෙමින්ද කෙරෙන බවද අත්දැකෙමි. අසතිමාතු අවස්ථාවලදී සක්මනේ චලනයත් කම්පනයන් වලට සතිය නැවත පිහිටින විට අසතිමත් කාලාන්තර හඳුනා ගතිමි. අසතිය යනු මෙයයි යනුවෙන් අවබෝධ වූ නිසා ඒ අසතිමත් වීම ගැන ඒ හැටි කම්පාවක් ඇති නොවීය. සක්මනක් කෙරෙනු දකිනා මොහොතවල් වලදී ඉතා කුඩා කාලාන්තරවලදී සිදුවන සක්මනක් වැනි යමක් විනා සක්මන කරන්නෙකු හෝ ඒ වෙනුවෙන් ආයාසයක් යොදන්නෙකු නැති බව පෙනී ගියේය. ඒ දෙස වඩාත් අවධානය යොමු කළ හැම විටම සිත විසින්ම සක්මන් කරන්නෙකුව පින්තාරු කර සාදා දෙනු අත්දැකෙමි. මාගේ වාර්තාව ත්‍රිවිධ රත්නයට උපහාර පිණිස වේවා. ඉන් ජනිත වන්නා වූ පින් හා කුසල ධර්මයන් ඔබ සියලු දෙනාට නිවන් අවබෝධ පිණිස අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසානයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේ වාර්තාව ඉතින් විශේෂයෙන් අලුතෙන් කරලා යුතු දෙයක් කියලා නැහැ. කරන්න ඕන දේවල් ඔක්කොම දැනගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේ වෙනස් වෙන හැටි අවබෝධ වෙලා තියෙනවනේ. දැන් එළියෙන් පෙනුනාට මේක ඒකාකාරී විදියට එළියට කොච්චර පෙනුනාට මේ හිත ඇතුළට නැවිලා බලනකොට තේරෙනවා මේක කොච්චර ඉක්මනට මේ ක්ෂණයක් ගන්න වෙනස් වෙන හැටි. ඉතින් ඒක අඳුරගෙන තියෙනවා. ඒ වගේ මෙහෙම පිටින් බාහිර සද්දාවත් වෙන දේවල් ආවත් ඒකෙන් ගැලවිලා ඉන්න හැකියාව තියෙන කෙනෙක් නෙමෙයි ලියලා තියෙන්නේ. එතකොට අලුතෙන් මේ පිට දේවල් හොයන්න ඕපනාවක් නැහැ. දැන් මේ මේකම එක දිගට කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාව හැමදාම මෙහෙමම තියෙනවා කියලා කියන්නත් බෑ. හැමදාම නත්තල් වෙන්නේ නැහැනේ. මේ අවස්ථාව හැමදාම මෙහෙම වෙන එකක් නැහැ. සමහර විට හිට වෙනකොට මේ තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. බාහිර තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ හැම දෙයක්ම හොඳට ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන தත්ත්වය හෙට වෙනකොට සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් කියන එක දැන හිතාගෙන ඒ වගේම මේකත් මේ තමන් කලින් කරපු ප්‍රතිපදාවක් නිසානේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. දැන් මුලින්ම සක්මනක් කරන දවසේ තිබුණ අත්දැකීම සලකලා බැලුවොත් මේ වගේ අත්දැකීම් නෙවෙයි තියෙන්නේ නේද? එදා පළවෙනි දවසේ පළවෙනි අඩියක් දෙකක් තියෙනකොට කොච්චර හිත පිට ගියාද? බාහිර සද්දවලට කොච්චර හිත පිට ගියාද කියලා මතක් කරලා බැලුවොත් එදා තිබුණ தත්ත්වයට වඩා අද වෙනස් தත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ தත්ත්වයට ආවේ මෙහෙම කාලයක් තිස්සේ ප්‍රතිපදාවක් කරපු නිසා. ඒ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලය මගේ කියලා ගත්තොත් ඒක මගේ දෙයක් වෙනවා. දැන් මේ ප්‍රතිපදාව මේ විදියටම වෙන කෙනෙක් කරත් එයාටත් මේ අවස්ථාව තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට මේ මං කරපු දෙයක් නිසා මට මෙහෙම ලැබුණා කියලා මේක මගේ කියලා අල්ලගත්තොත් මේකට කැමති වුණොත් ඊළඟට ඔන්නේ ප්‍රතිපදාවත් නිකම්ම තමන්ගේ කරගෙන ඒකට ඇලීමක් ඇති වෙනවා. දැන් මේ වගේ තත්ත්වවලට එනකොට මෙහෙම විශ්වාසයකින් සක්මනක් කරන්න යන පුළුවන් වෙනකොට වටපිට දේවල් වලට වලින් කරදරයක් නැතුව මෙහෙම දේවල් කරන්න පුළුවන් වෙනකොට තමන් තුළ ලොකු මානයක් ඇති වෙනවා. මගේ දෙයක් කරගන්නවා මේ කරගෙන ඔන්න ඒ හරහා ඒක අල්ල ගන්නවා. අර මුළු ලෝකෙම අතහැරලා සක්මන අල්ල ගත්තා. ඊළඟට සක්මනෙන් ලැබිච්ච ප්‍රතිඵලය මගේ කරලා අල්ල ගන්නවා. ඒකත් තවත් එක අවස්ථාවක් විතරයි. දැන් මෙන්න මේ වගේ අවස්ථා වලට ආවහම පුළුවන් තරම් සලකලා බලන්න ඕනේ අන්න ඒ දේ ගැන. මේක මගේ කරගන්නවා. මේක කරගන්න බැරි වුණාම කොච්චර ඒකත් එක්ක ඔන්න ගැටෙනවා වගේ නම් දැන් මෙහෙම සක්මන් කර කර ඉඳෙද්දී වෙන කෙනෙක් ඇවිල්ලා ඒකට බාධා කරොත් ඒකටත් එක්ක ගැටෙන හැටි වෙන මොකක් හරි හේතුවක් නිසා මේකට බාධාවක් වුණාම ඒකත් එක්ක ගැටෙන හැටි එහෙම අන්න ඒව අඳුරගන්න පුළුවන් නම් එතකොට මම මේ සක්මන කොච්චර මං අල්ලගෙනද කියන එකත් ඔන්න තව එකක් අඳුරගන්න පුළුවන්. දැන් මුලදී ඉන්න අයට කෙනෙකුට කියන්න දේවල් මෙහෙම නැහැ. ඒ මුලදී එන කෙනෙකුට කියන්න තියෙන හොඳට සක්මන් කරන්න, හොඳට මේකම කරන්න කියලා කියනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේකත් තව එකක් විදිහට මේකම ලෝකේ කරලා අල්ලගත්තොත් ගොඩක් වෙලාට එහෙම අල්ලගන්න තියෙන හැකියාව වැඩි. එතකොට අන්න ඒ වගේ කෙනෙකුට කියන්න තියෙන්නේ දැන් මේ ප්‍රතිඵල ලැබිලා තියෙනවනේ. ඒ ප්‍රතිඵලය මගේ කරගන්න නැතුව මේකත් තවත් එකක් විදියට තියාගෙන මේ අවස්ථාව හැමදාම මෙහෙම ලැබෙන එකකුත් නැහැ කියලා දැනගෙන මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. වෙන විශේෂයෙන් මෙහෙම වෙනස් කරන්න ඕන මෙහෙමයි කියලා කියන්න දෙයක් නැහැ මේ රිපෝට් එකේ හැටියට. හොඳයි.
එමයි ස්වයින්න්ස බොහොම පින් බුහන්සේට. ඊළඟට ස්වයින්න්ස අපිට තව වාර්තා අදට දැනි ලැබී නැහැ තවදුරටත්. මම දන්නා පරිදි වැඩසටහන තුල සිටින කෙනෙක් ඉන්නවා නම් සතිමත් වීම පිළිබඳව කිසියම් ගැටලුවක් හෝ වාචික වார்த்தාවක් ඉදිරිපත් කරන්නට සූදානම්ව දැන් සූ මතවසව ඉදිරිපත් වන්නට කියා ඉල්ලා සිටිනවා. නැවත මතක් කරන්නත් කැමැති, මේක ඊටාම දුර්ලභ ගණ්‍ය අවස්ථාවක්. මේ සසර දිග අපි සසරේ ආව කාලය අනුව බලද්දී ඒ නිසා කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. දැනට කවුරුවත් ඉදිරිපත් නොවන නිසා ස්වයින්ස මම සතියේ සම්බන්ධ කිසියම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නද අවසරයිද?
හොඳයි, ප්‍රශ්න නැති නිසා ප්‍රශ්නයක් හදාගන්නවා නේද?
හැම තිස්සෙම ස්වයින්ස මේ සූදානම් ඉන්න, එහෙම නැති වුණොත් ඉදිරිපත් කරන්න පුළුවන් එකක් හිතාගෙන ඉන්න. සමහරවිට අපි දැකලා තියෙන ස්වයින්ස මේ කවුරු හරි කතා කරද්දී ඊට පස්සේ ඒක අනුව අනිත් අය ඉදිරිපත් වෙන බවක්. ඒ නිසා මේ මෙහෙම උත්සාහයක් අපි නිතර කරනවා. එහෙනම් මම ප්‍රකාශයක් ඉදිරිපත් කරනම්. දැන් මටත් ඔය කාලයක් තිස්සේ තේරුණා මේ හැමෝම එක වගේම නෙමෙයි අනිත් අයත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. ඒ කෙනාගේ ඒ ලක්ෂණ තියෙනවා. සමහරු ඉන්නා ඒ අයට කේන්ති යනකොට හොඳට කේන්ති යනවා. ඒ වුණාට ඒගොල්ලෝ හිත ඇතුලින් හරි අවංකයි. ඒගොල්ලෝ කේන්තින් ඉන්නවා නම් ඒ කේන්තින් ඉන්නවද නැත්ද ඒ හේතුව මොකද්ද කියලා පවා ඒගොල්ලන්ගෙන් ප්‍රකට වෙනවා. ඉතින් එහෙම අයත් එක්ක වැඩ කරන්න ලේසි. දැන් අපේ තාත්තට වුණත් කේන්ති යනකොට හොඳට කේන්ති යනවා. ඒ වුණාට මේ තේරෙනවා මේ හේතු නිසා තමයි මේ කේන්තින් ඉන්නේ කියලා මම දන්නවා. පොඩිම කාලේ නම් අවුරුදු 5-6 ඉඳන් දන්නා ඉතින් තාත්තත් එක්ක වැඩ කරන එක හරි ඕන දෙයකදී කතා බහකදී පහසුයි. ඉතින් සමහර අයත් ඉන්නවා ඉතින් කේන්ති ගියාට කේන්ති යනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ උනට කේන්ති එක අඟවන්නේත් නැහැ. නමුත් ඒ අය කරන කතා බහින් තේරෙනවා කියන එකයි අඟවන එකයි ඇත්තටම කරන ක්‍රියාවලියේ දෙකක් කියලා. ඒතර ඔය බුදුරජාණන් වහන්සේ ආශ්‍රයන් දම මේ මරා දමන මේ ආශ්‍රයන් පාලනය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ මමත් මේ පුද්ගලයන්ව මරණයට පත් කරනවා මෙන්න මේ ආකාර ධර්මමය විදියකින් කියන එක ඇහුවට පස්සේ මාත් ඒක පුළුවන් තරම් ඇප්ලයි කරලා බැලුවා. ඒ කියන්නේ අර ඔබ වහන්සේත් කිව්වේ මේ තමන් තුළ මමත්වය ඇති කරනවාද නැත්නම් නැති වෙන ප්‍රතිපදාවකට අනුග්‍රහ කරනවාද කියලා වගේ පුද්ගලයන් ඔහොම ටික ටික බෙදලා ගන්න පුළුවන් කමක් ආවා. ඉතින් මට තේරෙනවා දැන් මටත් සාමාන්‍යයෙන් හොඳට කේන්ති යනවා. කේන්ති යනකොට මොකක් හරි අසාධාරණයක් දැක්කම වැරද්දක් දැක්කම කේන්ති යනවා. ඉතින් මට තේරෙනවා දැන් මම එහෙම චරිත ස්වභාවයක් තියාගෙන අර වගේ මම තුලත් මමත්වයේ ගොඩක් දියුණු වෙන විදිහට වැඩ කරන කෙනෙක්ව ඇසුරු කරද්දී මටත් හානියක් වෙනවා. ඉතින් ඒකෙන් දී මං බොහොම ලොකු ආරක්ෂාවක් හදාගත්තා. අර ඒ සූත්‍ර දේශනාව ඇහුව දවසේ ඉඳලා ඒක ටික ටික ඇප්ලයි කරලා ඈත් වුණා එහෙම කට්ටිය. ඉතින් සතිය වම උනේ එහෙම ඈත් වෙන තිබ්බ කැපෑසිටි එක තව වැඩි වුණා. එහෙම අයව කල්තිය අඳුර ගන්න තියෙන හැකියාව තව වැඩි වුණා. මොකද සතිය තුළ ඇදෙන විවේකය නිසා මොකක් හරි අලුත් දැනුමක් බොහොම ඉක්මනට හිත තුළ දිනු වෙන ගත්ත. මේ වගේ පුද්ගලයෝ මේ වගේ තැන්වලදී ආශ්‍රය කරනකොට ඒ අයගේ ස්වභාවලින් මට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මගේ ජීවිතේ නැති වුණොත් මං ගිහිලා නිරේ හෝ ආපත්‍ති සහිත ස්ථානයක උපදින්න පුළුවන්. එතන ඉඳලා ඊට පස්සේ මගේ ජීවිතේ මට තේරෙන සමහර යාළුවන් ආශ්‍රය කර අවුරුදු 5-6 ඉඳලා ඒ අය නිසා ගොඩක් වැරදි චරිත ලක්ෂණ මට කාන්දු වෙච්ච හැටි මම දැක්ක. විශේෂයෙන් එක යාළුවෙක් මම අවුරුදු 5 ඉඳලා ආශ්‍රය කරලා අවුරුදු 23 දී විතර යාම සම්පූර්ණයෙන්ම අයින් කරා ආශ්‍රයෙන්. මටම නීතියක් දැම්ම මොන තත්ත්වයකට කියවත් මේ පුද්ගලයා නැවත ආශ්‍රය කරන්න මට බෑ කියලා මම මටම නීතියක් දැම්ම ජීවිත කාලයෙම බලපවත්වන විදිහට. ඉතින් ඒ වගේවත් කරලා තියෙනවා. ඔය ඔය සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ ඉතින් ඒකට මම විශේෂ අනුමෝදන් වෙනවා ඔබවහන්සේ. අර ඉතාම සියුම් මේ අතුපත්‍ර බෙදිලා යන ගහක් වගේ, වෘක්ෂරාජයක් වගේ මේක තේරුම් කරලා දුන්නාට. ඒ සතිය සම්බන්ධ සයින්ස් ඒ වගේ බලයක් සතිය තුළින් හිත තුළ ගොඩනැගෙනවා කියන එක පැහැදිලියි. ඒක තමයි සයින්ස් මේ සතිය නිසා මම ලබපු ප්‍රධානම බෙනිෆිට් එකක් තමයි ඒක කියලා මම මේ ප්‍රකාශ කරන්න කැමතියි.
හොඳයි, ඉතින් ඔය ඒක අර සතියෙන් ලැබිච්ච තවත් එක අවස්ථාවක් තමයි මේ කල්යාණ මිත්‍රය අඳුර ගන්න පුළුවන්, ඒ වගේම නරක මිත්‍රය අඳුරගෙන අයින් වෙන එක. ඉතින් ඒකම තමයි තව විදියකින් කියනවා නම්, දැන් අපි මේ අද කතා කරපු ධර්ම දේශනාවට තවත් දෙයක් අලුතෙන් ඇඩ් කරා. දැන් මංගල සූත්‍රය අපි කතා කරලා බලමු. මංගල සූත්‍රයේ මුලින්ම බුදුරජාණන් වහන්සේ අසේවනාච බාලාණන් කියලා කියන්නේ අන්න පවිට මිත්‍රයන්ගෙන් ඈත් වෙන මුලින්ම කියන්නේ. ඊට පස්සේ ටික ටික තමන් කළ යුතු යුතුකම් කළා, දානමාන දීලා ඊළාට ඔන්න හොඳ මිනිස්සු මේ ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා. එහෙම එහෙම ටික ටික පිළිවෙලට එමක් නැති වෙන මුලින්ම අර මේ නරක මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඊළාට ටික ටික පිළිවෙලකට ඉස්සරහට ඇවිල්ලා අන්තිමට මොකද? තපෝච බ්‍රහ්මචර්ය ආචාර්ය සත්‍යාන දර්ශන. මේ අන්තිමට වෙනකොට මුලින්ම නරක මිත්‍රය ඈත් කරා, මැදට එනකොට ටික ටික මේ අප්‍රමාද වෙලා ටික ටික තමන් තුළට ඇවිල්ලා අන්තිමට එනකොට මේ තපසට යනවා කියන්නේ කල්යාණ මිත්‍රය ටික ටික ඈත් කරනවා. ඊට පස්සේ තමයි තමන්ගේ නිවන තමන් තුළින් ලබා ගන්න. ඉතින් තමන්ගේ නිවන තමන් තුළින් ලැබුණාට පස්සේ අන්තිමටම කියන්නේ පුට්ටස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පදී කියලා. ඊට පස්සේ පාප මිත්‍රය හම්බුණත්, කල්යාණ මිත්‍රය හම්බුණත් කිසිම වෙනසක් නැහැ. හැමෝටම එකම විදියට සලකන්නේ. දැන් ඒකත් හොඳ මේ නිදර්ශනයක් අපිට මේ කල්යාණ මිත්‍රයත් එක්ක සලකලා බැලුවාම මුලින්ම පෞකාරය අතහරින්න වෙනවා. ඒ අතහරින්න වෙන්නේ ඒගොල්ලන්ගෙන් අපිට මේ ගමන යන්න බැරි නිසා. ඊට පස්සේ ටික ටික තමන් අප්‍රමාදී වෙලා තමන් මේ හොඳ කල්යාණ මිත්‍රය ආශ්‍රය කරලා ලැබිලා ඊළාට සද්ධර්මය ශ්‍රවණය කළා, සද්ධර්මය සාකච්ඡා කළා. ඊට පස්සේ ටික ටික ඔන්න ඇතුළට නැවිලා මේ තමන් තපසට යනවා. තපසට යනවා කියන්නේ මේ ගහක් මුලකට යනවා, කැලේට ගිහිල්ලා මේ තමන් තනි වෙනවා කියන එක. තනි වුණාට පස්සේ තමයි මේ නිවන ලබා ගන්න පුළුවන්. මේ ලෝකයේත් එක්ක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් කග්ගවිසාන සූත්‍රය එහෙමත් තියන්නේ මේ තනි අඟ වගේ තමන් තනි වෙනවා එක කියන එක. ඒතර කල්යාණ මිත්‍රයන්ගේ උවමනාවක් නැහැ. මුලදී තමයි කල්යාණ මිත්‍රය ඕන වෙන්නේ. ඊට පස්සේ තමන් තනි වුණාට පස්සේ කල්යාණ මිත්‍රය නැති එක තවත් හොඳ දෙයක්. එහෙම නැති වුණාට පස්සේ තමන්ගේ විමුක්තිය ලබා ගත්තට පස්සේ ඊළාට කල්යාණ මිත්‍රයත් එකයි පෞකාරයත් එකයි ඔක්කොම එක සමාන වෙනවා. ඒක යම් කිසි පිළිවෙලක් තියෙනවා කියලා අපිට ඒකත් මතක් කරන්න පුළුවන් මේ වෙලාවේ. හොඳයි.
එහෙමයි සොයනස. නිවන අවබෝධ කළාට පස්සේ ඉතින් අනතුරක් කොහොමවත් නැහැ නේද? ඒක එහෙමයි සොයනස. බොහොම පින් තිරුන් සරණයි. ඊළඟට රාජිකා අතවසවා සිටිනවා. රාජිකාට අවස්ථාව තිරුන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මේ බොහොම පින් ස්වාමීන් වහන්සේ අවස්ථාව ලබා අද ඇත්තටම මේ මම හිතන්නේ අද දේශනා කරපු බණත් මේ මට ගොඩක් මට පෞද්ගලිකව වටිනවා කියලා හිතුණා. මොකද මම ඔය මේ කල්යාණද පාපද වෙන කොහොමද මිත්‍රයෝ මත ටිකක් මම මොනවද කියන්නේ ඩිපෙන්ඩ් වෙන ගතිය මගේ වැඩි ගතියක් මම දැකලා තියෙනවා. දැන් සහ මේ එහෙම දැන් අර කොහොමද කියන්නේ අර දැන් ඒ අර පොඩි සියුම් තැන් වලදී ඉතින් ඒ බිඳ වැටීම් වලදී මම හරියට බිඳ වැටෙන ස්වභාවයකුත් මම දැකලා තියෙනවා. ඉතින් මේ ඒක නිසා ඔබවහන්සේ අද දේශනා කළාගේ ඇත්තරම පිටින් මේ වගේ කල්යාණ මිත්‍රය හොයන එක හරි මිත්‍රය හොයන එක හරි පැත්තක තියලා මට කල්යාණ මිත්‍රයෙක් වෙන එක කොච්චර වටිනවාද කියන එක අද දේශනාවෙන් මට තහවුරු වුණා. හැබැයි මම මේ අවස්ථාව ලබා ගත්තේ මේ ඊට අමතරව මට තව ප්‍රකාශන දෙක විතර තියෙන ඔබවහන්සේට සඳහන් කරන්න. ඇත්තරම ඔය වගේම කාරණාවක් නිසා, ඔය බිඳ වැටීමක් නිසා මම හොඳටම වැටිලා හිටපු වෙලාවක මේ මම ඔබවහන්සේට ප්‍රකාශයක් කරා. ඇත්තටම එහෙම දැන් මේ මගේ මේ මම හොඳම යාළුවෝ කියලා හිතාගෙන හිටපු පිළිසරගේ එහෙම මම බිඳ වැටිච්ච වෙලාවක දැන් මේ if you have any if you want anyone to talk I'm all ears කියපු කට්ටිය නිකන් මට නිකන් hinaavi අයියෝ තුච්ච පොතිල වගේනේ ඔයා මේ මහලුකට කට්ටියට සතිය කියලා දුන්නාට මේ ඔයාට බෑනේ මේ පොඩි දෙයක් දරා ගන්න වගේ නිකන් හරිම උපහාසයෙන් කතා කරපු කොට ඇත්තටම දැන් ඒකට මමත් දැන් confuse. ඇත්තටම දැන් මේ මම මොකද්ද මේ කරන්නේ? ඇයි මම මේ වගේ පොඩි දෙයකට මේ මෙච්චර කියන්නේ සසල වෙන්නේ, මෙච්චර බිඳරටින් ඔයිට වඩා ලොකු දේවල් මං ඉවසගෙන හිටියානේ කියලා මට දැන් ඒක මේ තේරුම් ගන්න බෑ. ඇයි මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියන්නේ. ඊට පස්සේ මම දැන් ඔක හාමුදුරු දෙතුන් දිනක් කියලා ලොකු හාමුදුරන්ට කියන දවසක සිකුරාද ප්‍රෝග්‍රෑම් එකට ගියාම එදා ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කරලා හිටියේ නෑ. ඒතකොට ඔබ වහන්සේලා මං මෙහෙම කිව්වා, මෙහෙම මට මේ පොඩි දෙයකට මං හරියටම මේ සැලිලා ඉන්නවා ස්වාමීන් වහන්සේ, මට තේරෙන්නේ නෑ ඇයි කියන එක. මම මේ ලොකු දේවල් වලට මීට වඩා මේ හොඳට හයියෙන් මේක මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මට හොඳ මේ පිළිතුරක් ලබා දුන්නා. ඇත්තටම එදා ඔබ වහන්සේ කිව්වා මේ මේ සිවුරු දරන අපිට සමහරලාට හිතෙනවා කිව්වා මේ අපි මොකද්ද මේ හිතන්නේ කියලා, අපි පශ්චාත්තාප වෙන ස්වභාවයන් දැකලා තියෙනවා. ඉතින් මට ඒක මං හිතන්නේ ලොකු හයියක් වුණා ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මගේ හිත හදාගන්න. මොකද ඔබ වහන්සේලා ෆුල් ටයිම් මේ වැඩේ කරන කට්ටියනේ, අපි මේ පාර්ට් ටයිම් උත් නෙවෙයි සමාජ කරගන්නත් බෑ. අත්‍තරම මේක ගෙවල් වල තියෙන වැඩ හැටි. එතකොට දැන් ඔබ වහන්සේලා වගේ කෙනෙක් කිව්වොත් මේ අර අයියෝ යා මොනාදනි ඔයා මේ හැමදාම සතිය වඩලා අනිත් අයට කියලා දුන්නත් ඔයාට බෑනි කරගන්න කියනවා වෙනුවට මේ නෑ නෑ ඔහොම තමයි වරදිනවා තමයි, උනාට කමක් නෑ අපිටත් වරදිනවා. එහෙනම් තමයි අපි මෙහෙම අර ඒ එන්කරේජ්මන්ට් එකේ සපෝර්ට් එක මට හිතෙන්නේ මට ඒ වෙලාවේ සෑහෙන්න මේ මේ හයියක් වුණා ඔබ වහන්සේගේ ප්‍රකාශය. එතනින් පස්සේ ඉඳලා ටිච තැනින් නැගිටින මම ඉතින් ඒකට පාද නමස්කාරයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒක මතක් කිරීමක් විතර අපිට පහුගිය දවස් ටිකේම ඔබ වහන්සේලා අසනීප තත්ත්වෙන් හිටපු නිසා අපිට මේ කිව්වන් එකේදී හම්බෙච්ච නැති නිසා මට මේ අවස්ථාව ලැබිච්ච වෙලාව මම ඒක මේ කියන්න මේ අවස්ථාවක් කරගත්තේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තව පොඩි කාරණයක් එකට එකතු කරන්න අවශ්‍යයි. දැන් මම මේ වැඩසටහනේ හොය හැමදේම කියන නිසා මන් දන්න ගොඩක් එක සම්බන්ධ වෙන නිසා තම්මලා තාත්තලා නැන්දම්මලා සෑහෙන්න ඉන්නවා. ඉතින් ඒක නිසා දැන් එතකොට ඒගොල්ලන් පෞද්ගලිකව ඉතින් කතා කරලා අහනවා ඇයි මොකද ප්‍රශ්නේ අද. ඉතින් අර එහෙම මට මේක දැක්වා වෙන ගතියකුත් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම මේ මං ඒ අයටත් හිතුවා මෙහෙම මෙහෙම කියන්න. ඇත්තටම දැන් ඔය මේ වෙලාව කුසල ස්වාමීන් වහන්සේ මතක් කරන්න ඕනේ ඇත්තටම ගෞරවයෙන්. මේ ඔය 49 ප්‍රෝග්‍රෑම් එකේදී අපේ උන්වහන්සේ වැඩම කරලා අපිට ග්ලෑඩ් ගේම් එක කියලා දුන්නා. ඉතින් ඒ වෙලා එදා ඉඳලා මම ගොඩ වෙලාවට උත්සාහ කරනවා මේ එහෙම මම බිඳ වැටෙන වෙලාවකදී ග්ලෑඩ් ගේම් එක දාන්න. එතකොට දැන් ඔය යාළු මිත්‍ර දියු නිසා මම මේ බිඳ වැටීම් වෙනකොට මම දැන් නිතරම හිතන මට තියෙන ද බ්ලෙසිංස් මම හොයන්න උත්සාහ කරලා තියෙනවා. මේ මෑතකදී මම ඒක නිකන් ට්‍රේන් වුණා. එතකොට ඇත්තටම මේ කොච්චර දැන් ඔහොම පිස්සු පිහාට්ටෝ ඉඳහිට හම්බෙනවා තමයි මොනවා හරි හේතුවක් නිසා මට මගේ ජීවිතේ සතුරු වෙන කොච්චර දේවල් තියෙනවද කියලා. අර ඒක අනිත් පැත්ත දකින්නත් මම උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාව ලැබිච්ච නිසා ප්‍රකාශයක් විදියට ඒක ඔබ වහන්සේට මතක් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තවත් මට ලබා දෙන්න උපදෙස් මොනවා හරි තියෙනවා නම් මම පාද නමස්කාරයෙන් බොහොම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම පිං
හොඳයි. දැන් මේලා අපිට නම් කියන්න තියෙන්නේ අර කවුද කිව්වේ තුච්ච පොටිල වගේ කියලා කියපු මනුස්සයා තමයි හොඳම කෙනා කියලා දැන් මන් නම් කියන්නේ. එහෙම කිව්වේ නැත්තම් ඔය වගේ තමන් ගැන හිතන්න අවස්ථාවක් එන්නේ නැහනේ. මං ඒ වගේද නැද්ද කියලා හිතන්න අවස්ථාවක් එනවා අන්න එහෙම කියපු කෙනා නිසා. ඒ කියපු කෙනා නිසා තමයි අනිත් පැත්තට මේක ඇත්තද නැද්ද කියලා උත්තරයක් හොයන්න උත්සාහ කරන්නේ. එහෙම උත්සාහයක් හොයද්දී ලාට ඒ වෙලාවේ වැටිලා හිටපු වෙලාවේදී අර අවස්ථාවක් ලැබිච්ච මේ වැටිලා හිටපු වෙලාවේදී ගොඩ දාපු කෙනාට තමයි ස්තුතිවන්ත වෙන්නේ. ඒක නෙවෙයි මෙහෙම වැට්ටුව කෙනාට ස්තුතිවන්ත වෙනවනะ. තේ ඒක තමයි වටින්නේ. දැන් අපි හොයන්නේ කොරෝනා ආවෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා වෙන්න පුළුවන්. කොරෝනා හොඳ වුණත් දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා ඔන්න දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා කොරෝනා හොඳ කරා කියලා. එතකොට බැලුවහම කොරෝනා ආවෙත් දෙවියන්ගේ කැමැත්තටම තමයි. ඒ වුණාට කොරෝනා ආපු එක හොඳයි නේද කොරෝනා මේ සත්‍ය තේරුම් ගන්න. දැන් ඒ වගේ අපිට මේක මේ තමන්ගේ தත්ත්වය මෙහෙමද ඇත්තද නැද්ද කියලා තේරුම් ගන්න මෙහෙම දෙයක් තියෙනවද කියලා හිතන්න උදව් කරපු කෙනා මුලින් මේ අවස්ථාව ලබා දීපු කෙනා ඊට වඩා හොඳයි කියලා දැන් අපිට කියන්න තියෙන්නේ. දැන් එතකොට ඒකත් අවස්ථාවක් කරගන්න පුළුවන්. දැන් තමන් තුල හැරිලා තමන් ඇතුළට හැරිලා ඉන්නේ නැති නිසා තමයි තමන්ගේ හිත ශක්තිමත් නැති නිසා තමයි එළිම් මිත්‍රය හොයන්න යන්නේ. දැන් ඒ හරහා ඒක තමන් තුළ තියෙන දුර්වලකමක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ නිවන කියන කියන්නේ මෙහෙම අවිද්‍යාව අඳුරගන්න එකනේ නිවන කියලා තියෙන. විද්‍යාව කියන්නේ අවිද්‍යාව අඳුරගන්න. තමන් තුළ තියෙන මෝඩකම, තමන් තුළ තියෙන දුර්වලකම් අඳුරගන්න එක. ඒ වගේ වෙලාද පිටින් එන කවුරු හරි කියනෝ නම් මෙහෙම මෝඩයි දුර්වලයි මෙහෙම මොකක් හරි කුණු හරුප කියලා හරි බනිනෝ නම් අන්න ඒ මනුස්සයා තමයි උදව් වෙන්නේ අපිට මේ තමන්ගේ දුර්වලකම හොයලා දෙන්න. ඒ වගේ කෙනෙක්ගෙන් ඈත් වෙනව වෙනකොට ඒගොල්ලන්ගෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් කළ යුතු දේ තේරුම් ගන්න. නරක මිත්‍රයෝ ඊට වඩා හොඳයි. ඒගොල්ලන්ගෙන් අපිට තේරෙන නොකළ යුතු දේ තේරුම් ගන්න අපිට ඒක ඊට වඩා වැඩිය හොඳයි. ඉතින් වැඩිය හොඳ මිනිස්සුත් යම් මට්ටමකින් ඈත් කළා යම් කිසි මට්ටමකින් තියාගන්න එක තමයි හොඳ කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් ඔය දෙකම නැතුව ඉන්නවනේ ඊටත් වඩා ගොඩාක් හොඳයි. මම හිතන තේරුණා කියලා යම් මට්ටමකින්.
එහෙම සයින්ස් නෑ ඒක ඇත්ත මං ඒක පිළිගන්නවා සයින්ස් එහෙම එහෙම මේ දැන් එහෙම කවුරු හරි එහෙම චැලෙන්ජ් කරනකොට ඇත්තටම ඉතින් අර අර ඒ කට්ටිය පිරිසගෙන් ඈත් වෙන්න ඒක මේ ඒ කියන්නේ මගේ කතර හැරෙන්න එක ලොකු මේ මට උත්ප්‍රේරකයක් වෙනවා වගේම අර වහන්සේ කියෝ වගේ ඉතින් අර අපිට සුදුසු නැති අයගෙන් ඈත් වෙනත් ඒක මේ පිටුවහලක් වුණා කියන එක මට හිතෙනවා. ඉතින් ඔක ඉතින් දෙතුන් පැත්ත කරගන්න පුළුවන් හැබැයි ඇත්ත දැන් මගේ වැරදි අඳුර ගන්න ඉතින් ඒක උදව්වක් වුණා සහ අනිත් අය මත ඔය ඩිපෙන්ඩ් වෙන්නේ නැති වෙන්න මගේ හිත හදාගන්න කියන්නේ අනිත් අය කරන දේවල් නිසා හිත සැලෙන්නේ නැති වෙන්න හදාගන්නත් ඒක ලොකු හයියක් වුණා. ඒක මම පිළිගන්නවා ස්වාමීන් වහන්ස. මේ ඒ වගේම තව පොඩි ප්‍රකාශයක් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. මේ ඔය මම ඔබ වහන්සේට ඒත් මම හිතා සිකුරාද වැඩසටහනක වෙන්න ඕනේ මේ කිව්වා මේ මගේ ප්‍රකාශයක් කළා. ඔය මේ මම මුලින් ඇත්තටම හිතා මුලින් මගේ කැමැත්ත තිබ්බේ මේ නැති තැනට වඩා ඇති තැනට මගේ පොඩි කැමැත්තක් තිබ්බා ඉස්සර. මම ඒක දැකලා තිබ්බා මේ නැති තැනට මම එච්චර කැමති නැහැ. හැබැයි දැන් කාලයක් ඔය සතිය වඩාගෙන යනකොට දැන් මේ නැති තැනෙත් මොකද්ද වටිනාකමක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ මට ඇති තැනට වඩා නැති තැනට පොඩි කැමැත්තක් ඇති වෙන ස්වභාවයක් මම දැක්කා. මම ඒක ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරාම ඔබ වහන්සේ කිව්වා මේ එහෙම තමයි ඒකත් අනිත්‍ය ස්වභාවයක් ඒකත් වෙනස් වෙනවා එහෙම කියලා කිව්වා. ඉතින් මේ ඒකත් එක්ක මගේ මේ මෑතකදී මම දැනෙච්ච තව අත්දැකීමක් ගැන කතා කරද්දී ඇත්තටම ඉස්සර මේ මං එච්චර මේ රාජකාරි වැඩ වලට හරි මේ හරි කම්මැලි එච්චර ලොකු කැමැත්තකින් ආසාවකින් නෙවෙයි කරන්නේ. හැබැයි සාසනික වැඩ මං හරි කැමැත්තෙන් ආසාවෙන් කරගෙන ඉඳගත්තත් මම ඉස්සෙල්ලා කරන්නේ සාසනික වැඩ රස්සා වැඩ වලට වඩා. හැබැයි මට දැන් අන්න ඕක ඔය කාරණා දෙකත් පොඩ්ඩක් නිකන් මේ ෂිෆ්ට් වෙලා තියෙන ගතියක් දැනනවා. දැන් මම අලුත් තැනක වැඩ කරන්නේ ළඟයි ඉස්කෝල වල රටත් ළඟයි මේ එතන පරිසරෙත් ලොකු ඉතින් කරදර එහෙම නැහැ. ළමයිතුත් අඩුයි ළමයි ෆැමිලි ඔක්කොම ඒ හොඳයි. ඉතින් එතකොට දැන් මම දැන් අර ඉස්සර මං හිතන්නේ මං හැමදාම මේ සාස්ත්‍රික වැඩ බොහොම කැමැත්තෙන් කරයි රස්සා වැඩ මෙහෙම අකමැත්තෙන් කරයි කියලා තමයි මම හිතාගෙන හිටියේ ඒ කාලේ. ඉතින් මට දැන් ඒක ලොකු වෙනසක් පේනවා. මම මේ රාජකාරී වැඩ මේ මම කැමැත්තෙන් ආසාවෙන් කරනවා. ඒකට අර ඉස්සර තිබ්බ උද්‍යෝගය මේ ශාසනික වැඩ කරන්න ඒ තිබිච්ච උද්‍යෝගය අඩු ගතියක් තියෙනවා වගේ ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්ස. මං ඒකත් නිකන් ප්‍රකාශයක් විදියට ඉදිරිපත් කරන්න හිතුවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් ටිකක් හරි අදහසක් තියෙනවා නම් බොහොම පාද නමස්කාරයෙන් බලාපොරොත්තු වෙනවා.
මෙහෙම ඉතින් හැම දෙයක්ම අර ඉස්සෙල්ලා පව් කරන එක නවත්තලා අඩු කරලා ඊට පස්සේ ඒ වෙනුවට තමයි කරගෙන යන වේගය නිසා පින් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ පින් කරන එකත් ටික ටික අඩු කරන්න වෙනවා එක පැත්තකින්. ඉතින් මේකෙනුත් කළ යුතු දේ අවශ්‍යතාවය සලකලා කරන එක තමයි තියෙන්නේ. ඒ වගේ මම මේ ප්‍රකාශය ගැන කියනවට වඩා මට මෙහෙම ඊට වඩා දෙයක් කියනවනම් හොඳයි කියලා තිබුණා හිතුණා. දැන් මේ අද දවසේ මේකේ රෙකෝඩින් එක හම්බ වෙනෝනේ තව දවස් කීපයකින් විතර. ඒ රෙකෝඩින් එක හම්බුනහම බලන්න දැන් මේ රාජිකා කතා කරපු වචන ගානක් තියෙනෝනේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී මොන හරි. ඒ වචන වලින් කොච්චර වචන අපි වචන 100ක් කතා කරා නම් මම මගේ මට කියන වචන ওই අතරින් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියලා නිකන් ගණන් කරලා බලන්න. ඒකට මම මේ දෙන්නේ පොඩි මේ හෝම්වර්ක් එකක් විදියට දෙනවා. කර කතා කරපු වචන අතරින් මම මගේ මට කියන වචන කොච්චර ප්‍රතිශතයක් තියෙනවාද කියලා බැලුවොත් අන්න ඒක තමන් කොච්චර මේකට සම්බන්ධ කරගන්නවාද කියන එක ටිකක් චැලෙන්ජ් එකක් විදියට දෙනවා. දැන් ඒක නිකන් අර අර කවුද කෙනෙක් අර මුලින් බැන්නා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා බලන්න අපි කොච්චර මේ බාහිර දේවල් කරනකොට උනත් සාසනික උනත් අසාසනික උනත් ඒ අර මම යා කොච්චර ඉස්සරහට එනවාද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. දැන් මේකත් නිකන් අර තරහෙන් බනිනවා දෙයක් විදියට බාර ගන්න පුළුවන්. ඒ වුණත් කමන්නේ පොඩ්ඩක් නිකන් හිතලා බලන්න. ඔය මම මගේ මට කියන වචන ඒ ගොඩාක් ඉස්සරහට එන්නේ ටිකක් අර මමත්වයේ ටික ටික පෝෂණය වෙනවා කියන එක එළියට පේනවා. ඒක නිකන් හොයලා බලන්න. ඉතින් මේක මේ අර දොස් කියනවා වගේ තමයි තේරෙන්නේ. ඒ වුණාට ඒක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා අපි කියන්න කැමතියි.
එහෙමයි ස්වාමීන් වහන්ස, දොස් කියනවා කියලා හිතුවේ නෑ ස්වාමීන් වහන්ස. මගේ හෝම්වර්ක් එක කරලා ඊළඟ දවසේ ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්ස. බොහොම පින් අවස්ථාව ලබා දුන්නට පෙරවන් සරණයි.
බොහොම ස්තුතියි රාජික ප්‍රශ්න. ඇත්තට මේක මම හිතන හැමෝටම මට වුණත් හොඳ හොඳ එක්සර්සයිස් එකක්, හොඳ අභ්‍යාස සති අභ්‍යාසයක් ස්වාමීන් වහන්ස. ඊළඟට අවස්ථාව තියෙනවා තව ඕනෑම මේ වැඩසටහන ඉන්න කෙනෙක්ට සූම් මත ඔසවා වාචික ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න සතිමත් වීම සම්බන්ධව. අදට ස්වාමීන් වහන්ස දැනට කවුරුවත් ඉදිරිපත් වන බවක් පේන්නට නැහැ. මම එහෙනම් වැඩසටහන රාජිකාට නැවත බාර දෙනවා. රාජිකා.
හරි නාමන්ත, බොහොම පින්, බොහොම සුති. එහෙනම් අපිට අද දවස් වැඩසටහන අවසන් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. වෙන ප්‍රශ්න නැත්නම් අපි ඊළඟකට ආරාධනා කරනවා අද පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරලා වන්දනා කරලා අපි වැඩසටහන අවසන් කරමු කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි රාජිකා. අද දිනත් අපිට මේ අපේ භාවනාව කරගෙන යන්න, ඒ වගේම ප්‍රතිපදාවට උදව් වෙන ඉතාම හරවත් අනුශාසනාවක් වගේම කමඨහන් ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලාට මේ සියලු පින් ලැබේවා. ඒ වගේම මීතරගල නිස්සරණ වනයේ අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් මේ දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට කටයුතු කළ, දැනටත් කටයුතු කරන සියලුම කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින යම් ජීවියෙක් වෙත්නම් ඒ සියලුම ජීවීන්ට මේ පින් අත්පත් වේවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරලා ආරම්භ කරන ලද සහ ඒක පවත්වාගෙන යන්න නොඑක් ආකාරයෙන් උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත්, අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට, ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතා චම්හේ හේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ